නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛය යථා යථා සුපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසන්තිතං අනුපාදාය න පරිතස්සෙයාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සති කීපය තුළ අපි කරගෙන යන භාවනාවේදී ඉන්ද්‍රිය සමතාවයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඒ ඉන්ද්‍රිය ධර්මයන් සම කළා, සමබර කළා, ඒ අදාළ භාවනා කටයුතු වල විශේෂයෙන්ම විපස්සනාවේ යෙදීම සම්බන්ධයෙන් යම් තාක් දුරකට සෝන සූත්‍රය මුල් කරගෙන සාකච්ඡා කළා. ඉතින් එතන එන එක ඉන්ද්‍රිය ධර්මයක් තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් සමාධිය මූලික කරගෙන යන අවස්ථාවන් අපිට එමට දකින්න ලැබෙනවා. ඒ නිසා ඒ තැන්වලදී අපි මේ සමාධියත් සමබර කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන ටිකක් විශේෂයෙන් මතක් කරගන්න වටිනවා. ඒ වගේමයි මට ඉල්ලීම් කීපයකුත් ලැබුණා, මේ සමාධිය මූලික වෙච්ච දේශනා කීපයකුත් අපි සාකච්ඡා කරමු කියලා. ඒ නිසා මම අදහස් කළා අද ඒ සමාධිය මූලික කරගත්ත, සමාධිය මොන අන්දමකින් පවත්වන්න ඕනෙද කියන එක මූලික කරගත්ත සම්මා සමාධියට එහෙම අදාළ වෙන සූත්‍ර කීපයක් ඉදිරියේදීත් සාකච්ඡා කරන්න කියලා. ඒකේ මූලික සූත්‍රයක් වශයෙන් අද මම ඉස්සරහට ගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ එන උද්දේශ විභංග සූත්‍රය. දැන් මේ සූත්‍රය එක්තරා අන්දමකින් හරි ලස්සනයි. මොකද මෙතනත් බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව භික්ෂුන් වහන්සේලාට ධර්මයක් කියලා දෙන හැටි හරි අපූර්වවට විග්‍රහ වෙනවා. එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා, කියනවා උද්දේසං වෝ භික්ඛවේ දේසිසාමි, උද්දේශ විභංගං වෝ භික්ඛවේ දේසිසාමි තං සුනාත සාදුකම් මනසිකරෝත කියලා. මහණේ, මම මේ උද්දේශ විභංගය කියලා දෙයක් දේශනා කරන්නයි යන්නේ. ඉතින් ඒකට හොඳින් සවන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේම ආමන්ත්‍රණය කරනවා. එහෙමයි ස්වාමීනි කියලා ඉතින් භික්ෂුන් වහන්සේලා දැන් කන් යොමාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන ප්‍රකාශය කරන්නේ. මොකද්ද? තථා තථා භික්ඛවේ උපපරික්ඛේය යථා යථාසු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසන්තිතං අනුපාදාය න පරිතස්සෙය. බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්තිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති ඉති. ඉතින් මේ වගේ ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. අපි බලමු මේ මොකද්ද කියලා හිමීට විග්‍රහ කරගන්න. ඉතින් තමන්ගේ හිත ගැනම එක්තරා අන්දමක තුලණයකට ලක් කිරීමක්, තමන් වෙත ආපසු හැරී බැලීමක්, ප්‍රත්‍යවේක්ෂණය කිරීමක් කරන්න කියන කාරණේ තමයි කියන්නේ. එතෙන්දී තමන්ට තමන්ගේ හිතේ පිහිටීම සම්බන්ධයෙන්, විඥානයේ පිහිටීම සම්බන්ධයෙන් මොන වගේ තත්වයක්ද පෙන්눔 කරන්නේ කියන එක ගැන යම්සි විග්‍රහයක් එනවා. ඉතින් අපි සරලව හිතාගත්තොත් බාහිර තියෙන අරමුණු වල හිත ගිහිල්ලා විසිරිලා තියෙන්නත් පුළුවන්, විඥානේ එහි පිහිටලා තියෙන්න පුළුවන් බාහිර. එහෙම නැත්නම් ඇතුළත හිත පිහිටලා තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි යම් අවස්ථාවක හිත උපාදාන වලින් තොර වුණත් ඒත් හිතේ යම්කිසි පරිතස්සනාවක්, එහෙම නැත්නම් අතෘප්තිකර ගතියක් ඒ තියෙන්නත් පුළුවන්. හැබැයි මේ තුනම නැත්නම්, ඒ කියන්නේ බාහිර ගිහිල්ලා විඥානේ පිහිටගෙනත් නැහැ, ඇතුළත විඥානේ පිහිටගෙනත් නැහැ, හිත උපාදාන වලින් තොර වුණාට පස්සේ කිසිම අතෘප්තිකර ගතියක් හිතේ ඇත්තෙත් නැහැ. තියෙන්නේ බොහොම තෘප්තිකර සතුටුදායක ගතියක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ බඳු මට්ටමකදී අනාගතයේදී ඒ බඳු මට්ටමක් අපිට මේ විදිහට පවත්වන්න පුළුවන් නම්, ඒ බඳු මට්ටමකින් නම් අපි ඉදිරියට කටයුතු කරන්නේ. අන්න ඒ බඳු මට්ටමකදී ජාති ජරා මරණ මේ දුක් සංසාරය හටගන්නේ නැහැ කියලා කියනවා. ඉතින් දැන් මේ කියපු කාරණාව ඉතින් එක පාටම අපිට තේරෙන්නේ නැහැ. ඉතින් එදා භික්ෂූන් වහන්සේලාටත් ඒ පරිශදේ හිටිය ඒ ස්වාමීන් වහන්සේලාටත් මේක තේරලා නැහැ. ඉතින් දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කරපු මාතෘකාව, මේ ಉದ್ದೇಶය තව ටිකක් විග්‍රහ කරලා විස්තර කරලා දේවි කියලා. නමුත් අපූර්ව වැඩේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට කෙටියෙන් මාතෘකාව විතරක් කියලා උන්වහන්සේ ආසනෙන් නැගිටලා තමන්ගේ ගඳ කුටියට වැඩම කරනවා. සමහරවිට මේ පින්වතුන්ට මතක ඇති මේ වගේම අවස්ථාවක් මදුපිණ්ඩික සූත්‍රයේදීත් අපි මතක් කරගත්තා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අර තමන් වහන්සේට මුහුණ පාන්න වෙච්ච සිද්ධියක් භික්ෂුන් වහන්සේලාට හෙළිදරව් කරනවා. මේ විදිහට මම අහවල් තැන වැඩවසද්දි මෙන්න මේ බඳු සිද්ධියකට මුහුණ පෑවා. එතෙන්දී මම මෙන්න මේ විදිහට දේශනාවක් කළා කියලා. ඉතින් ඒකත් විස්තර කරන්න නැතුව බුදුරජාණන් වහන්සේ ආසනයෙන් නැගිටලා වැඩම කරනවා. ඉතින් මේක එකත්කින් උන්වහන්සේ කළා තියෙන උපක්‍රමයක්. මොකද එතකොට තමයි භික්ෂුන් වහන්සේලා තුළ ලොකු උනන්දුවක් ඇති වෙන්නේ. ගැඹුරු කාරණාවක් කියලා දෙන්නයි හැදුවේ. ඒකේ මාතෘකාව විතරයි හැබැයි කිව්වේ. දැන් ඉතින් කොහොමද මේකේ විස්තර දැනගන්නේ? එතකොට අන්න තමන් තුළ ඒ විස්තර දැනගැනීමේ, මේකේ අර්ථය සොයා ගැනීමේ ලොකු උමනාවක්, කුසල ඡන්දයක්, ධම්මවිචයක් වඩා ගැනීමේ උමනාවක් නිතරම පහළ වෙනවා. ඒක ඉතින් අපේ මනුස්ස හිතේ හැටි. මේක තමන්ම දේශනා කළා, තමන්ම උත්තරේ දුන්නා නම් ඒක ඒ තරම් ඉතින් අර භික්ෂුන් වහන්සේලාගේ හිතට නොයන්න ඉඩ තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව මේ මාතෘකාව විතරක් කියලා ආසනෙන් නැගිටලා වැඩම කරනවා. අර මදුපිණ්ඩික සූත්‍රයේදී වගේම මේ අවස්ථාවේදීත් භික්ෂුන් වහන්සේලා අතර දැන් කතිකාවක් ඇති වෙනවා. දැන් කොහොමද ඉතින් මේ ගැඹුරු ධර්මකාරණේ අපි තේරුම් ගන්න? සංක්ෂිප්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු කාරණා දේශනා කරන්න පටන් ගත්තා. නමුත් මේ මාතෘකාව විතරක් කියලා වැඩම කළා. දැන් ඉතින් කොහොමද මේකේ විස්තර තේරුම් ගන්න? ඒ වෙලාවේදී උන්වහන්සේලාට මතක් වෙනවා මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර හරි ප්‍රසිද්ධයි. සංක්ෂිප්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්ම කාරණාවක් හොඳට විස්තර විභාග කළා කියලා දෙන්න. පැහැදිලි කළා, සරල කළා, තේරෙන භාෂාවෙන් කියලා දෙන්න මේ මහා කච්චාන මහරහතන් වහන්සේ හරි දක්ෂයි. ඒ නිසා අපි අන්න ඕනේ මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ හම්බෙන්න. ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පවා මේ කුසලතාවය සම්බන්ධයෙන් ස්තුති ලැබලා තියෙනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න යන්න. ඉතින් මේ දෙයමයි ඇත්තටම මදුපිණ්ඩික සූත්‍රයේදී සිද්ධ වුනේ. දැන් මේ උද්දේශ විභංග සූත්‍රයේදීත් ඒ බඳුම අවස්ථාවක් තමයි යෙදিলা තියෙන්නේ. දැන් ඔන්න ඉතින් භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේ හම්බ වෙන. ගිහිලා ඉතින් මේ කාරණේ සැලකනවා. ස්වාමීන් වහන්ස මෙහෙමයි, අපි ධර්ම සභාවේ වැඩ සිටිනකොට මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මෙබඳු මාතෘකාවක් දේශනා කළා. හැබැයි දේශනා කළා ඒක කියලා දෙන්න නැතුව, විස්තර කරලා දෙන්න නැතුව නැගිටලා වැඩම කළා. ඉතින් අපිට හිතුණා මේක විස්තර විභාග සහිතව දැනගන්න මහා කච්චාන ආශ්‍රතුන් වහන්සේ තමයි ගැළපෙන කෙනා, සුදුසු කෙනා. ඒ හින්දා දැන් අපි මෙතෙන්ට වැඩියා. කරුණාකරලා අපිට මේ ගැඹුරු ධර්ම කාරණාව විස්තර වශයෙන් අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න කියලා ඉතින් ආරාධනා කරනවා. ඉතින් එකපාරටම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ තාහෙනම් අහගන්න කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ හරි ලස්සනට මේ බුද්ධ ගෞරවය ඇති වෙන විදිහට ලස්සන ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේ කියනවා මේ මෙතනත් දැන් නිකන් වෙලා තින්නේ මෙන්න මේ වගේ වැඩක්. මොන වගේ වැඩක්ද? යම්කිසි මිනිස්සෙකුට හොඳ හයිය තියෙන අරටුවක් උමනාවෙච්ච අවස්ථාවක එයා හොඳ ඒ සවිමත් ගහක් අසලට ගිහිල්ලා ඒකේ මුලත් පහු කරලා, කඳත් පහු කරලා, අතු වලට නැගලා අතු වල තියෙන කොළයි මලුයි අතගාලා බලනවා වගේ වැඩක් තමයි දැන් මේ ආයුෂ්මතුන් වහන්සේලා කරන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේව හම්බ වුණා. උන්වහන්සේම යමක් දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ දේවල් දන්නේ. භගවා ජානං ජානාති, දත යුතු දේ දන්නේ භාගතුන් වහන්සේ. පස්සම් පස්සති, දැකිය යුතු දේ, නුවණින් තේරුම් ගත යුතු දේ දන්නේ, දැකගත්තේ භාගතුන් වහන්සේ. චක්කු බුහතෝ, ඇස් සහිත වෙන්නේ භාගතුන් වහන්සේ. ඥාන බුහතෝ, ඥානයටම උපන් තැනැත්තා භාගතුන් වහන්සේ. ධම්ම බුහතෝ, ධර්මයෙන්ම උපන් තැනැත්තා භාගතුන් වහන්සේ. බ්‍රහ්ම බුහතෝ, බ්‍රහ්මයෙන් අතරත් බ්‍රහ්මයෙන් වෙත්ත බ්‍රහ්මාති දේව වෙච්ච තැනැත්තා භාගතුන් වහන්සේ. වත්තා පවත්තා අත්තස්ස නින්තෝ අමතස්ස දාතා ධම්මස්සාමි තථාගතෝ. තවදුරටත් ඉදින් විස්තර කරනවා. දාතේතු දේවල් දැනගත්තා වූ, ඤෙය්‍ය ධර්මයේ නුවණින් දන්නා වූ, දැක්ක යුතු දය නුවණින් දැකගත්තා වූ, ඒ වගේමයි නන්නායුරින් ඒක හොඳට විස්තර විභාග වශයෙන් කියලා දුන්නා වූ, ඒ අමූර්තය එළවන්නා වූ ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේ තමයි ඒ සම්මුඛ වුණේ. ඇයි මේ එතෙන්දි මේ කාරණේ ඇහුවේ නැත්තේ? දැන් මේ අරටුව තියෙන තැනදී ඒක ගන්නෙ නැතුව දැන් මේ ඇවිල්ලා කොළ අතු අත ගන්නා වගේ වැඩක් තමයි දැන් මේ ප්‍රශ්නේ මගෙන් අහන්නේ කියලා ටිකක් අදිමදි කරනවා. ඒ භාගතුන් වහන්සේටම තැන දෙනවා. උන්වහන්සේගෙම තියෙන ගුණය හෙළි කරනවා. එතකොට ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ නැවත ඉතින් ඇවිටිටි කරනවා. අනේ බර කරන්න නැතුව මේක කියලා දෙන්න. මේ භාගතුන් වහන්සේත් කියලා තියෙනවානේ මේ ඔබ වහන්සේ මේ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු කාරණාවක් පැහැදිලි කළා, විස්තර කළා, සරල කළා කියලා දෙන දක්ෂයි කියලා ඉතින් අපිට කියලා තියෙනවානේ. ඒ නිසා මේක බර කරන්න නැතුව අපි කෙරෙහි අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉතින් නැවතත් ඇවිටිලි කරනවා. ඉතින් එහෙම ඒ අවස්ථාවේ තමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දැන් ඔන්න කාරණාව පැහැදිලි කළ දෙන්නේ. එතකොට දැන් එහෙමනම් අහගන්න කියලා ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේ දැන් විස්තර කරනවා. තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය යථා යථා සුපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං. දැන් ඔන්න එතකොට එතනදී මුල් කාරණාව පැහැදිලි කරන්න පටන් ගන්නවා. කතංචාවසෝ බහිද්ධා විඥානං වික්ඛිත්තං විසටಂತಿ. දැන් මුලින්ම විස්තර වෙන්නේ මේ ඒ බාහිර අරමුණු වල හිත විසිරීම කැඩී බිඳී පැවතීම. කියන්නේ හරියට ගොනුවක් නැහැ. ඒකාග්‍ර වීමක් නැහැ. එළියේ එක්ක අරමුණෙන් අරමුණට පැන පැන යනවා. වික්ෂිප්ත වෙලා. ඒ වික්ෂිප්ත වෙලා විසිරිලා තින්නේ කොහොමද කියලා එතකොට මේ උන්වහන්සේ දැන් ඔන්න පැහැදිලි කරනවා. ඉදාවසෝ භික්ඛුනෝ චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥාණං හෝති. දැන් ඇහෙන් රූපයක් දැක්කා. අපි තුමු හරි ලස්සන රූපයක්. දැකුම් කළු රූපයක්. ඉතින් ඒක දැක්කහම ඒකෙන් ගන්න පුළුවන් විවිධ නිමිති, ඒ කියන්නේ විවිධ ලක්ෂණ, අංගපසංග, ගති ලක්ෂණ, පේන හැඩේ, විවිධ වර්ණ, මේ සටහන් ඔස්සේ දැන් මේ විඥානේ මේ නිමිති අසුර කරන තත්වයකට පත් වෙනවා. ඉතින් මේක එච්චරම අමාරු නැහැ තේරුම් ගන්න. අපි හිතමු යම්ස කෙනෙක් මලක් දැක්කා. ඉතින් මල හරිම ලස්සනයි නං. ඉතින් එතකොට ඒකේ මල් රේණු තියෙන්නේ කොහොමද? හැඩේ කොහොමද? පෙති කීයක් තියෙනවද? පාට මොකද්ද? ඉතින් ඒ ඔක්කොම ඉතින් බලබලා දැන් ඒ විඥානේ එතන තමයි පළපදියම් වෙන්නේ. එතන තමයි පදිංචි වෙන්නේ. එතන තමයි පිහිටන්නේ. රූප නිමිත්තානුසාරේ විඥානං හෝති. ඒ දැකපු රූපය ඇසුරු කරමින් තමයි විඥානේ දැන් පිහිටන්නේ. රූප නිමිත්ත අස්සාද ගතිතං. දැන් ඒ දකින්න නිමිති අනුසාරයෙන් එක්තරා අන්දමක ආස්වාදයක් දැන් භුක්ති විඳිනවා. ආස්වාදයට ගැට ගැහිලා. ආස්වාදේ රිංගගෙන තමයි දැන් ඉන්නේ. රූප නිමිත්ත අස්සාද විනිබද්ධං. ඒ දකින්න රූපය මුල් කරගත්ත ඒකින් ලැබෙන ආස්වාදයේ දැන් බැඳිලා ඉන්නේ. දැන් ඉතින් ගැලවෙන්න හරි අමාරුයි. එතනට ගියා. ඒකේ නිමිතිවල රස විඳින්න පටන් ගත්තා. ඒකෙන් ආස්වාදයක් ලැබෙන්න ගත්තා. ආස්වාදයට බැඳුනා. රූප නිමිත්ත අස්සාද සංයෝජන සංයුත්තං. ඒ නිසා මොකද වෙන්නේ? දැන් තවදුරටත් අර ඒක තුලම බැහැගන්නවා. ඒකෙම පැටලෙනවා. ඒ තුලටම කොක්ක දාගන්නවා. අන්තිමට දැන් ඔන්න සංයෝජන හැකිලි වල එයා පැටලෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ රූපයක් බලනවා කියවහම මේ ඔය වගේ සංකීර්ණ ක්‍රියාවක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. අපි බොහොම අභිනන්දනය කරමින් සතුටු වෙමින් යම්සි රූපයක් බලනකොට, වුවමනාවෙන් බලනකොට, චේතනාපූර්වකව බලනකොට ඔන්න ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. අපි එතන තියෙන නිමිති, ලක්ෂණ, හැඩහුරුකම්, පාට හැඩේ, ඉතින් මේ ඔක්කොම අපි හොය හොයා ඒවත් එක්ක සතුටු වෙවි තමයි ඉතින් බලන්නේ. රස විඳිනවා අපි. අපි කියන්නේ රස විඳිනවා කියලා. චිත්‍ර ප්‍රදර්ශනයක් රස විඳිනවා. එහෙම නැත්නම් අපි හිතමු කලාකෘතියක් රස විඳිනවා. සිනමාවක් රස විඳිනවා. අපි එතකොට රස විඳින්නන් බවට පත් වෙනවා. ඉතින් මේ රස විඳීමේදී මොකද්ද වෙන්නේ කියන එක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. එතකොට විඥාණය ගිහිල්ලා එතන නිමිති අසුරු කරමින් ඒ තුල පැලපදියම් වෙනවා. එතකොට එතන ඒ හරහා මතුවෙන ආස්වාදයේ පැටලෙනවා. ඒ තුල ගැට ගැහෙනවා. ඊළඟට ඒ තුලටම බැඳෙනවා. ඊට පස්සේ ඒ නිසාම ඔන්න හිතේ කෙලෙස් පහළ වෙනවා. සංයෝජන හට ගන්නවා. බහිද්ධා විඥානං වික්කිත්තං විසටන්ති උච්චති. මෙන්න මේ අවස්ථාව තමයි පැහැදිලි කරන්නේ. මේ බාහිර අරමුණක විඥාණය විසිරෙලා පැතිරෙලා පැවතීම කියලා. ඒ කියන්නේ අරමුණු රසක විඥාණය දැන් විසිරෙලා එකෙන් ඒකට මේකෙන් මේකට පැනපැන ඒවා රස විඳින්මින් ඒවයෙන් ආස්වාදයක් ලැබමින් බැඳිලා කෙලසිලා තියෙන මට්ටමක්. ඉතින් එතකොට මේක ඇහෙන් විතරක් නෙමෙයි අපිට කනෙන් සද්දයක් ඇහෙනකොටත් මේක සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු දැන් අපි කනෙන් සද්දයක් අහලා ඒක රස විඳිනවා. අපි හිතමු අපි සක්මනක හිටියා නැත්නම් ටිකක් නිදහසේ හිටියා. ඒ වෙලාවේ ඔන්න පර්ණ සින්දුවක් ඇහෙනවා. මේ කාලෙකින් තමයි මේ සින්දුව ඇහෙන්නේ. අපි හිතමු අපි භාවනා කරන්න ඕනේ කියලා අපේ ගෙදර තියෙන රේඩියෝ එක ටීවී එක අයින් කරලා දැන් ඔන්න සින්දුව අහන්න බෑ. හැබැයි ඉතින් මේ කාලයක් ඉන්නකොට මෙන්න වෙන ගෙදරක යන සින්දුවක් ඔන්න ඇහෙනවා. ඉතින් එතකොට අන්න අපේ හිත අර පරණ පුරුද්දට පොඩ්ඩක් නැගිටලා එනවා. මොකද්ද මේ, කවුද මේ සින්දුව කියන්නේ, මට මේ ඇහි පුරුදු කටහඬක්, පුරුදු ලාලිත්‍යයක්, පුරුදු සුන්දරත්වයක් කියලා. ඉතින් ඔන්න ආයෙත් ඉතින් අර පරණ පුරුද්දට ඒකේ හැඩහුරුකම් බලනවා, තාලෙ මොකද්ද කියලා බලනවා. ඒකත් එක්ක පොඩ පොඩ ඔන්න දැන් ගීතය අපිට කියවෙනවා. ළඟ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකටත් ඉතින් පොඩ පොඩ දැන් තට්ටු කරනවා තාලෙට. දැන් ඔන්න දන්නෙම නැහැ ඒ ගීතය තුලින් යම්සි ආස්වාදයක් ලැබෙනවා. ඉතින් එතකොට ඒ ආස්වාදයේ තුලම දැන් ගිහිල්ලා බැඳෙනවා. ඊට පස්සේ ඒ හරහාම දැන් ඔන්න හිතේ නැවතත් ඒකට ලොකු ආසාවක්, කැමැත්තක්, ඒ ගීතේ නැවත නැවත අහන්න උවමනාවක්, ඒක අපි තුමු තැටිගත කරගන්න උවමනාවක් ඔය වගේ යම් යම් අන්දමේ සංයෝජන, හැකිලි, බැඳීම් හිතේ පහළ වෙනවා. ඉතින් මෙන්න මේ මට්ටම තමයි අර බාහිර ගෙහෙල්ලා විඥාණය පැටලී ගැනීම, විසිරීම කියලා කියන්නේ. ඉතින් මේක ගඳකට, සුවඳකට වෙන්නත් පුළුවන්. අපි රසක් භුක්ති විඳිනකොට ඒ රසට වෙන්නත් පුළුවන්. අපි ඉතින් අපි කාලයකට පස්සේ මගුල් ගෙදරකට ගිහිල්ලා ඉතින් අපි ඒ මගුල් මේ මේසේ වාඩිලා හොඳ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳිනවා නම් ඉතින් දන්නෙම නැහැ ඔන්න ඒ තුලම දැන් নিমগ্ন වෙලා ඒකම ඇලී ගැලී ඒ ආස්වාදයේ තුල මුසපත් වෙලා ඉන්න අවස්ථාවක් මතුවෙන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් නොවඩපු හිතකට සිද්ධ වෙන්නේ ඔන්න ඔය දේ තමයි. ඊළඟට අපි හිතමු අපිට යම්කිසි ස්පර්ශයක් ලැබෙනවා. ස්පර්ශය බොහොම අපි හිතමු අපි කැමති ස්පර්ශයක්, මෘදු ස්පර්ශයක්, අපි කැමති සුඛනම්ය ස්පර්ශයක්. ඉතින් ඔන්න ඒ ස්පර්ශය අපි භුක්ති විඳිනකොට එතනත් අර වගේම හිත ගිහිලා ඒකේ රස විඳිමින්, ආස්වාදයක් ලබමින්, ඒ ආස්වාදය තුල බැඳෙමින්, ඒකෙන්ම හිත දූෂිත වෙමින්, කෙලෙසෙමින් වාසය කරනවා. දැන් මේකේ සූක්ෂම තැන තමයි විඥාන මට්ටම. ඒ කියන්නේ මේ හිතට එන මට්ටම. හිතරත් යම්සි අරමුණක් පැමිණිහම දැන් මේක කලින් අවස්ථාවේදී නම් එකාතකින් ටිකක් රළු මට්ටමක්. ඇහැට රූපයක් පෙනීම, කනට සද්දයක් ඇසීම, නාසයට ගඳ සුවඳ දැනීම, දිවට රස දැනීම, කයට ස්පර්ශ දැනීම කියන එකේ පංචකාමයන් මුල් කරගත්ත ආස්වාදයක්. නමුත් දැන් හිතට යම්කිසි අරමුණක් ආවම, යම්සි චිත්ත රූපයක් පැමිණිහම, එමත් නැත්නම් යම් සිතුවිල්ලක් හිතේ පහළ වුණාම අපි ඔය දෙම මේ හිතුවිල්ලටත් කරනවා. ඒ මනෝ රූපයටත්, චිත්ත රූපයටත් අපි කරනවා. ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලැබනවා. ඒකට දැන් තව තව පෝර දානවා, තව තව ඒ ඔස්සේ හිතනවා, කල්පනා කරනවා, ප්‍රපංච කරනවා. අන්තිමට ඒ තුල ගැට ගැහෙනවා, පැටලෙනවා. අපේ හිතේ නැවතත් සංයෝජන පහළ වෙලා, කෙලෙස් පහළ වෙලා කෙලසෙනවා. ඉතින් එතකොට ඔය தත්ත්වය තමයි මේ බාහිර අරමුණු වල හිත විසිරීම, කෙලසීම කියලා කියන්නේ. ඉතින් එතකොට මෙතන එක සූක්ෂම කරුණක් අපිට මතක් කරගන්න පුළුවන්. දැන් මේ හිතට අරමුණක් ඇවිල්ලා කෙලසීමත් බාහිර මට්ටමක් වශයෙන් තමයි පෙන්වන්නේ. අපි සමාහට හිතන්න පුළුවන් මේ එහෙන් රූප බලන එක, කණින් සද්ධාහන එක, ඒ වගේ දේවල් නම් ඉතින් බාහිරයි. හිතට අරමුණු වෙන එක අභ්‍යන්තරයි නේද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ, මේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේක දේශනා කරන්නේ මේ හිත අරමුණක පැටලෙනවා කියන එකත්, හිතට ආපු ධම්ම ධම්මා රම්මණේක පැටලෙනවා කියන එකත් බාහිර අරමුණක පැටලීමක් කියලා. කියන්නේ ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික මට්ටමක් ඒ කියන්නේ පිළිඹිඹු වෙනවා. අපි හිතුවට මේ හිතට අවධානය යොමු කිරීම බාහිර අභ්‍යන්තරයි කියලා, හිතේ අරමුණු සහිත මට්ටමේ අරමුණු වල පැටලිච්ච తত্ত্বය නයි බාහිර අරමුණක පැටලීමක් වශයෙන් තමයි අත දක්වන්නේ. ඊට පස්සේ දැන් මොකක්ද එහෙමනම් මේ එබඳු පැටලීමක් සිද්ධ නොවන తত্ত্বය? වික්ෂිප්ත නොවෙච්ච මට්ටම, විසිරෙච්ච නැති මට්ටම මොකද්ද කියලා ඊළඟට දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. කතංචාවසෝ බහිද්දා විඥානං අවික්ඛිත්තං අවිසටන්ති උච්චති. ඉදාවසෝ භික්ඛුනෝ චක්කුණා රූපං දිස්වා න රූප නිමිත්තස් රූප නිමිත්තානුසාරී විඥානං හෝති. දැන් මේ ඇහෙන් රූපයක් දැක්වා. නොදැක්ක නෙමෙයි, ඇහෙන් රූපයක් දැක්කා. හැබැයි ඒ රූපය මුල් කරගත්ත විවිධ නිමිති, හැඩතල, වර්ණ මේ එකක්වත් අස්සට රිංග ගන්න මේ විඤ්ඤාණය යන්නේ නැහැ. ඒක ඇසුරු කරන්න, ඒවත් එක්ක බැඳෙන්න, ඇලෙන්න විඤ්ඤාණය යන්නේ නැහැ. න රූප නිමිත්ත අස්සාද ගතිතං. ඒ නිසා ඉතින් අර ඒක මුල් ඒ ඇලීම ගැලීම ඒක ඇසුරු කිරීම මුල් කරගත්ත ආස්වාදයක් දැන් එන්නේත් නැහැ. ඒක එහෙනම් පැටලීමකුත් නැහැ. න රූප නිමිත්ත අස්සාද විනිබද්දං. ඒ නිසා එබඳු ඒ රූප නිමිති ඇසුරු කරන හිතකයෙන් පහළ වෙන එබඳු ආස්වාදයක් නැති නිසා මේකට බැඳීමක් ඇත්තෙත් නැහැ. න රූප නිමිත්ත අස්සාද සංයෝජන සංයුත්තං. ඒ නිසා හිත කෙලසීමක් වෙන්නේ නැහැ, සංයෝජන පහළවීමක් වෙන්නේ නැහැ. බහිද්දා විඥානං අවික්ඛිත්තං අවිසටන්ති උච්චති. මෙන්න මේ අවස්ථාව ඒ රූප නිමිති සම්බන්ධයෙන් කියනවා නම් දැන් ඒ රූප දැක්කට මොකද ඒ රූපවල බැඳීමක්, වෙලීමක්, පැටලීමක්, උපාදාන කිරීමක්, ඒ ඔස්සේ යාමක්, ඒ තුලින් හටගන්න ආස්වාදයක බැඳීමක් මේ මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි රූප පේනවා. එහෙනම් දැන් මේ රූප පෙනීම කියන්නේ එකක්, රූපවල බැඳීම, ඒක උපාදාන කිරීම, ඒ අස්සර රිංගා ගැනීම, ඒකෙන් ආස්වාදයක් ලැබමින් ඒ ආස්වාදයට බැඳීම කියන්නේ තව එකක්. ඊට පස්සේ ඉතින් මේ කාරණාව අනිකුත් ඉන්ද්‍රියන් සම්බන්ධිනුත් පැහැදිලි කරනවා. මේ කියන්නේ කනින් සද්දයක් ඇහෙනවා. එතකොට මේ කනට අපිට ඇබයක් ගහන් ඉන්න බෑනේ ඉතින් කොයි වෙලාවෙත්. ඉතින් මේ කන් දෙක විවෘතයි. ඇත් දෙක නම් පොඩ්ඩක් පියා ගන්න හරි පුළුවන්. නමුත් ඉතින් කන ඇහෙනවා. ඉතින් එතකොට විවිධ දේවල් ඇහෙනවා. බස් එකේ යද්දි සමහර වෙට ඉතින් අපි කැමති සංගීතෙත් ඇහෙනවා. අකමැති බොහොම කර්ණ කඨෝර ഘോഷාකාරී සංගීතයකුත් ඒ කොන්දොස්තර ළමයා සමානට දානවා ඉතින්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ඉතින් අපිට ගැලවෙන්න බෑ. ඉතින් කනට ඇහෙනවා. එතකොට කොහොමද මේ අපි අහනවද, ඇහෙනවද, අහන්න ගිහිල්ලා පැටලෙනවද, කෙලෙස ගන්නවද අපේ හිත? නැත්තම් ඔන්න ඔහේ ඇහෙන දෙයක් ඇහෙද්දෙන් කියලා අපි අපේ පාඩුවේ ඉන්නවද? අපේ හිත ඒක ගානක් ගන්න නැතුව ඒ යාගේ හිතේ තිබිච්ච සංහිඳියාව, සංසිඳීම, සැහැල්ලුව, නොබැඳුණු ගතිය, උපේක්ෂාව රැකගෙන වාසය කරනවාද? ඉතින් ඒ කාරණාව තමයි එක අතකින් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක එතකොට දැන් මෙහෙම කියනකොට සමාහයට කෙනෙකුට මතක් වෙන්න පුළුවන් අර බාහිය දාරුචීරිය ස්වාමීන් වහන්සේට දීපු අවවාදය. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඥානේ විඥාන මත්තම් භවිස්සති. ඉතින් එතකොට ඒ දැක්කා දැක්ක මතින් නතර වෙන්න, ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න, ඊළඟට නාසයට දිවට කයට දැනුණා එපමණකින් නතර වෙන්න, හිතරත් අරමුණක් ආවා ඒක අරමුණක් බව දැනගෙන අත්හැරලා දාන්න එතනින් නතර වෙන්න, ඒකෙන් බැඳෙන්න යන්න එපා, ඒක ඇලෙන්න යන්න එපා, ඒක තුළට බැහැ ගන්න යන්න එපා, ඒ තුළ පිහිට ගන්න යන්න එපා, ඒ තුළින් ආස්වාදයක් ලැබමින් ඒකට බැඳෙන්න යන්න එපා, සංයෝජන පහළ කරගන්න යන්න එපා. ඒ කාරණාවම තමයි මෙතනත් මේ අවස්ථා දෙක වෙන්වෙන් වශයෙන් පෙන්වන්නේ. පළවෙනි අවස්ථාවේදී පෙන්වනවා ගිහිල්ලා බැඳෙන ආකාරය. එතකොට එතන විඥානේ පැටලිලා, එතන පිහිටාගෙන, එතන පෝෂණය වෙලා, එතන බැඳිලා, එතන කෙලසිලා තියෙන තත්වය පෙන්වනවා. දෙවෙනි අවස්ථාවේදී පෙනුනට, ඇහුනට, දැනුනට, හිතට සිතුවිලිත් ආවට ඒවා එකකවත් පැටලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, ඒවා ඔස්සේ යන්නේ නැතුව, ඒවා තුළ පිහිට ගන්න නැතුව ඉන්න මට්ටමත් පෙන්නුම් කරනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ දැන් බහිද්දා පැත්ත දැන් එහෙමනම් විස්තර කරලා දුන්නා මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ. දැන් මේකේ අජ්ජත්ත මට්ටම තමයි ඇත්තටම අපිට අර අපි කතා කරපු මාත්‍රිකා ශීර්ෂයෙන් වැදගත් වෙන්නේ මේ සමාධි මට්ටම. කතංචාවසු අජ්ජත්තං චිත්තං සම්ති තන්ති උච්චති. කුමක්ද ඇවැත්නි මේ ඇතුළත හිත පිහිටියා කියලා කියන්නේ මොකද්ද? ඇතුළත හිත පිහිටා ගැනීම. ඒතර මෙන්න මේ ඇතුළත හිත පිහිටා ගැනීම විස්තර කරන්නේ ඔය සමාධි ධ්‍යාන මුල් කරගෙනයි. ඇතුළත හිත පිහිටා ගැනීම. ඒතර පළවෙනි ධ්‍යානෙ දැන් ඔන්න විස්තර කරනවා. ඉතාවසෝ භික්ඛු විමිච්ඡේව කාමේහි විමිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ ප්‍රථම ධ්‍යානයේ විස්තර කරන සාමාන්‍ය ක්‍රමයයි මේ තියෙන්නේ. ඉතින් එතකොට යා අපිටම ආරණ්‍යයකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා පළක් බැඳගෙන වාඩි වෙලා ඉතින් එතකොට තමන්ගේ හිතේ තිබිච්ච ඒ නීවරණ ටික අයින් කර ගන්නවා. විවිච්ඡේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි. එතකොට කාමයන් හමුල් කරගත්ත කාමච්ඡන්දාදී අකුසලයන් ව්‍යාපාද ආදී අකුසලයන් අනිකුත් ඒ නීවරණ ධර්මයන් න්යා දැන් ඔන්න පොඩ්ඩක් හිතින් අයින් කරගත්තා. නීවරණ ටික යටපත් කරගත්තා. සවිතක්කං සවිචාරං. දැන් ඔන්න ඉදිරිපත් කරගත්ත ඉස්සරහින් තියාගත්ත අරමුණට නැවත නැවත හිත නංවනවා. සවිතක්කං. නැවත නැවත හිත ඒ අරමුණේ හසුරවනවා. සවිචාරං. ඒතර මේ කටයුත්ත හොඳින් සාර්ථක වෙන්න හිත තුල එක්තරා අන්දමක නිරාමස ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. විවේකජම් පීති සුඛං. ඒතර ඔය වගේම කායික සුවයක් මානසික සුවයක් දැනෙන්න පුළුවන්. ඒ නිසාම දැන් හිත එහි මෙහි දුවන ගතිය නැති වෙලා විසිරෙන ගතිය නැති වෙලා දැන් මේ හටගත්ත ඇතුළත ආධ්‍යාත්මික තත්වය තුල ඒකාග්‍ර වෙන්න පුළුවන්. ප්‍රීති සුඛං පඨමඤ්ඤහණං උපසම්පජ්ජ විහෙති. ඒතකොට මේ තත්වය පෙන්නුම් කරනවා ප්‍රථම ධ්‍යානයේ වශයෙන්. ඉතින් එතකොට මේ ප්‍රථම ධ්‍යානයත් එක එක මට්ටම් වලින් කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට එක එක ගුරුකුල එක එක මට්ටම් වලින් කතා කරනවා. ඇතම් කෙනෙක් බොහොම මතුපිට මට්ටමකින්ම ප්‍රථම ධ්‍යානය දෙනවා. තවත් කෙනෙක් ඊට වඩා ටිකක් ගැඹුරට යාමක් ප්‍රථම ධ්‍යානයේ වශයෙන් පෙන්වනවා. තවත් පිරිසක් ඊටාම ගැඹුරකට ගිහිල්ලා ලෝකෙම් අයින් වෙලා කිසිම දෙයක් ඇහෙන්නේ නැති ඒ තරම් අතිශය ගැඹීර මේ ගැඹුරු මට්ටමකදීත් ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. ඒ නිසා මේවා අතර යම් යම් ගුරුකුල මතවාද තියෙනවා. කෙසේ නමුත් ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ තියෙනවා. කියන්නේ විතක්කයක් හඳුනා ගන්න පුළුවන්, ਵਿਚාරයක් හඳුනා ගන්න පුළුවන්, නිරාමස ප්‍රීතියක් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම පහළ වෙච්ච කායික මානසික සුවයක්, සැහැල්ලුවක්, සැපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි අර කිසිම තැනක විසිරෙන්නේ නැති, වික්ෂිප්ත නොවෙච්ච, ඒකාග්‍ර වෙච්ච මනසක් හඳුනා ගන්නත් පුළුවන්. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග හඳුනා ගන්න පුළුවන් ඔන්න ඔය ප්‍රථම ධ්‍යානයේදී. හැබැයි දැන් වෙන ගැටලුව, පළවෙනි අවස්ථාවේදී වෙන ගැටලුව තමයි දැන් මේ බඳු තත්වය. මේ බඳු බොහොම ප්‍රීතිජනක කායික මානසික සුවයක් භුක්ති විඳින යෝගාවචරයා දැන් මේකට ඇලෙනවා. දැන් මොකද වෙන්නේ? විවේකජ ප්‍රීති සුඛානුසාරී විඥානං හෝති. දැන් එයාට මේක හරිම ආස්වාදයක්, පුදුමාකාර ආනන්දජනක අවස්ථාවක්. මොකද මේ ජීවිතේ කවදාවත් නැහැ මෙහෙම සැපයක් හම්බෙලා. ඒක කාලයක් අර බාහිර අරමුණු වල වල් වැදිලා තිබිච්ච හිත හැවෙන් බැටකමින් රාගයෙන් දැවෙමින් ද්වේෂයෙන් දැවෙමින් විචිකිච්ඡා ආදී ඒ নানা ප්‍රකාර නීවරණයන්ගෙන් දැවෙමින් හිත තිබිච්ච හිතට දැන් තියෙන පුදුමාකාර අශ්වසිල්ලක් මේ ප්‍රථම ධානයටපත් වීම තුල. ඉතින් ඒ නිසා ඒ තුලින් දැනෙන ඒ ආස්වාදයට, ඒ තුලින් දැනෙන ප්‍රීතියට, දැන් මේ කෙලසුන්ගෙන් අයින් වීමේ ඒ විවේකයට දැන් ඉතින් මේ යෝගාවචරණගේ හිත බැඳෙනවා. ඉතින් ඒක තමයි මේ කියන්නේ විවේකජ පීති සුඛානුසාරේ විඥානං හෝති. දැන් ඉතින් විඥානේ ඒක ඇසුරු කරනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා පුදුමාකාර අමුතුම අත්දැකීමක්, ආධ්‍යාත්මික වශයෙන් ලබන අත්දැකීමක්. ඒක මේ කාම ලෝකේ ගන්න බැරි එකක්. ඉතින් මේ බඳු අත්දැකීමක් යෝගාවචරණයක් ලබනකොට ඉතින් නිතැතින්ම ස්වභාවිකවම ඒකට ඇලෙනවා. ඒක කෙරෙහි නිකාන්තියක් පහළ කර ගන්නවා. ආසාවක් කැමැත්තක් පහළ කර ගන්නවා. ඉතින් ඊළඟ පාරත් එයා වාඩි වෙන්නේ ඒක ඉල්ලගෙන. කොයි වෙලාවෙද ආයෙත් අර එදා අත්දැකපු සමාධියට යන්නේ. ඉතින් එතකොට මේ සමාධියට ලොල් වෙච්ච බව, සමාධියට ඇලෙන ගතිය, සමාධියට බැඳෙන ගතිය මෙතෙන්දී පැහැදිලි කරලා දෙනවා. විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝතේ, විවේකයෙන් හටගත්ත නීවරණ බැහැරවීම නිසා විවේකයෙන් හටගත්ත ප්‍රීතියක් සැපයක් ඇසුරු කරන විඥානයක් දැන් පහළ වෙනවා. විවේකජ පීති සුඛ ආස්වාද ගතිතං, ඒ තුලින් යම් ආස්වාදයක් ලැබෙනවා. දැන් කය පිනා යනවා, හිත පිනා යනවා, කය කිලිපොලා යනවා. ඉතින් මේ වගේ විවිධ ප්‍රීතිය විවිධ අන්දමින් පහළ වෙන්න පුළුවන්. එතකොට යෝගාවචරය දැන් දන්නෙම නෑ මේක අස්සට රිංග ගන්නවා, මේකෙන්ම ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඉතින් ආස්වාදයේ ලබද්දි මොකද වෙන්නේ? විවේකජ පීතිසුඛ අත්සාද විනිබද්ධං, ඒ ආස්වාදයට බැඳෙනවා, ඒකට හිත ආසා කරනවා, ඒක හිත ඉල්ලනවා, ඊළඟ දවසෙත් ඒකම ඉල්ලනවා, අනේ අදත් මේක හම්බ වේවා, ඊයේ හම්බෙච්ච එක අදත් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විවේකජ පීතිසුඛ අත්සාද සංයෝජන සංයුත්තං, දැන් එතකොට ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීතියක් සැපයක් සහිත තත්වය ආස්වාදනය කරන්න ගිහිල්ලා ඒකට බැඳිලා තව තව විවිධාකාර කෙලෙස් පහළ වෙන්න පුළුවන්. සමහර වෙලාවට යට මාන්නයක් පහළ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේක නැති වෙයිද කියලා දුකක් පහළ වෙන්නත් පුළුවන්. දොම්නසක් පහළ වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ වෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී නම් ඒ ලබන ආස්වාදයට බැඳෙන්න පුළුවන්. ඒකට ඒ තුලටම රිංග ගන්න පුළුවන්. දැන් ඉතින් විඥානේ එතන ඉන්නේ, විඥානේ ඒකේ බැහැගෙන ඒ ආධ්‍යාත්මික වශයෙන් විඳින අරමුණේ බැහැගත තත්ත්වයක් තමයි දැන් එතන තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ප්‍රථම ධානය තමයි, මේ ප්‍රථම ධානයට බැඳෙන්න පුළුවන්, ප්‍රථම ධානයට ඇලෙන්න පුළුවන් සමාධියක් තමයි, අමාරුවෙන් තමයි හදාගත්තේ. හැබැයි ඒකට බැඳෙනවා, ඒකට ඇලෙනවා, ඒක මුල් කර ගන්නවා, සමාධිය ඉල්ලගෙන වාඩි වෙනවා. ඉතින් මේක මේ తত্ত্বය ඊට පස්සේ මේ මහකච්ඡාන මහරහතන් වහන්සේ ဒုတိය ධ්‍යානෙටත් විස්තර කරලා දෙනවා. වෙනස තමයි ဒုတိය ධ්‍යානෙට එනකොට මේ අර දැනෙන తত্ত্বයේ යම් කිසි වෙනසක් තියෙනවා. ඒ පළවෙනි ධ්‍යානයේදී තිබුණේ විවේකජ පීතිසුඛානුසාරි, දෙවෙනි අවස්ථාවේ තියෙන සමාධිජ පීති සුඛානුසාරී. දැන් පළවෙනි ධ්‍යානයේදී මේ විතක්කය නිසා, ਵਿਚාරය නිසා එක්තරා අන්දමක දරතයක් කුඩා සියුම් මට්ටමේ කැළඹීමක් හිතේ තියෙන්න පුළුවන්. ඉතින් යම් අවස්ථාවක යෝගාවචරයට ඒක එපා වෙලා ඊට වඩා සැපයක් ඉල්ලගෙන, ඊට වඩා තහවුරු වෙච්ච හිතක්, ඊට වඩා ගැඹුරු සමාධියක් ඉල්ලගෙන යා කටයුතු කළා දෙවනි ධ්‍යානෙටපත් වුණා නම්, දැන් එතකොට තින් එක හම්බුණා, ඔන්න දෙවනි ධ්‍යානෙට ලැබුණා. ඒකේ තියෙන්නේ විතක්ක ਵਿਚාරාණං රූපසම, විතක්ක ਵਿਚාර දෙක රූපසමනේ වුණා. දැන් විතක්ක ਵਿਚාර නැහැ, නැවත නැවත හිත අරමුණට නංවන්න දෙයක් නැහැ. එකපාරයි අරමුණට දැම්මේ, ඉතින් පස්සේ එතන කිඳා බහැලා ඉන්නවා හිත, ආයි හෙල්ලෙන්නේ නැහැ, ආයි ਵਿਚාරය ඇත්තෙත් නැහැ. ඒක තුල නිකන් හැසිරෙන්නේ, ඒක අතගා ඉන්න එහෙම මනාවක් නැහැ. හොඳට හිත එතන පිහිටා ගත්තා, බැහැගත්තා. අජ්ජත්තං සම්පසාදනම්, හොඳට හිත ඇතුළත තැම්පත් වෙලා. චේතසෝ ඒකෝදි භාවං, හිත හොඳට එකඟ වෙලා. අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙදති. එතකොට මේ විතර්ක නැති, විචාර නැති ප්‍රීතිය සුඛය සහිත ဒုတိය ඥානය දැන් ඔන්නපත් උනා. ඉතින් ඒකේ අර ප්‍රීතිය සුඛය ප්‍රබලයි, සමාධිය ප්‍රබලයි, විශේෂයෙන්ම සමාධිය ප්‍රබලයි, හිත නොසෙල්වී තියෙනවා. ඉතින් ඒකට දැන් බැහැ ගන්නවා, ඒකට ආසා කරනවා. දැන් මෙතෙක් තිබුණේ එළියේ තිබුණේ හරිම වික්ෂිප්ත ගතියක්, පැනපැන යන ගතියක්, වඳුරු මනසක්. දැන් ඉතින් මේක සම්පූර්ණ අනිත් පැත්ත හැරුණා, හිත හෙල්ලෙන්නවත් නැහැ, හිත පුදුම විදිහට නිශ්චල වෙලා මේ සමාධිය තුල හිර වෙලා. ඒකට ලෝක කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේ හිතේ පැනපැන යාම නිසා හරිම වෙහෙසක් යෝගාවචරයට කලින් තිබුණේ. දැන් මේ සමත සමාධියකදී ඒ වෙහෙස දුර වෙලා, දැන් මේ පැනපැන යන එක සම්පූර්ණයෙන්ම නැතර වෙලා, පූර්ණ නිශ්චලත්වයකටපත් වෙලා. ති ඒකට ලොකු ආස්වාදයක් ලොකු කැමැත්තක් නිකාන්තියක් පහළ වෙන්න පුළුවන්. සමාධිද පීති සුඛානුසාරි විඥානං හෝති. ඉතින් ඉබඳු කැමැත්තක් පහළ වුණා නම් ඒක ලස්සන ඒකේ ලස්සන දකිමින් ඒක ආස්වාදනය කරමින් ඔන්න එතන බැහැ ගන්නවා. ඒකට ඇලෙනවා. සමාධිච පීති සුඛ අස්සාද ගතිතං. ඒ තුලින් ආස්වාදයක් ලැබෙනවා. සමාධිච පීති සුඛ අස්සාද විනිබද්ධං. ඒ ආස්වාදයට බැඳෙනවා. ඒකම ඉල්ලනවා. ඒකම යදිනවා. සමාධිච පීති සුඛ අස්සාද සංයෝජන සංයුත්තං. එතකොට ඒ සමාධියට බැඳිලා ඒකේ තව තව කෙලෙස් දැන් ඔන්න හට ගන්නවා. දැන් මේ සමහර විට ඒ අවස්ථාවේදීම නෙමෙයි දැන් මේ කෙලෙස්. වෙන අවස්ථාවකදී ඒ සමාධිය මුල් කරගෙන කෙලෙස් හට ගන්නවා. ඒකට බැඳෙනවා. ඒකම ඉල්ලනවා. ඒකින්ම සමාහලාට මානක්කාරකමක් ඇති කර ගන්නවා. මට තමයි දෙවෙනි ධ්‍යානේ තියෙන අනිත් එක්ක නට නැහැ කියලා. ඉතින් ඒකිනුත් අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන දැන් ඔන්න සංයෝජන වැඩෙන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකටත් කියන්නේ අජ්ජත්තං චිත්තං සම්ටිතන්තේ වොච්චති. මේකත් මේ ඇතුළත හිත පිහිටා ගැනීමක්. ඇතුළතම විඥාණය කඳවුරු බැඳ ගැනීමක්. ඊට තුන්වෙනි ධ්‍යානය ගැනත් විස්තර කරනවා. පුනච් පරං ආවසෝ බික්කු පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ. දැන් මේ පහළ වෙන ප්‍රීතියටත් විරාගී බවක් ඇති කරගෙන එයා මොකද කරන්නේ? උපෙක්ඛකෝච විහෙරති. දැන් මේ ප්‍රීතිය ටිකක් ඕලාරිකයි කියලා හිතලා තේරුම් ගිහිල්ලා එයා ඒක අතහැරලා පිහිනුම තුන්වෙනි ධ්‍යානයටපත් වුණා නම් එතන තියෙන්නේ එක්තරාන්දමක තෘප්තිමත් බවක්. ඇතුළත තෘප්තිමත් බවක්, සතුටක්. ତොර ඒක ඊළඟට ආස්වාදනය කරන්න පුළුවන්. සතෝච සම්පජානෝ. සතියෙන් සිහියෙන් තමයි වැඩේ පටන් ගත්තේ. සතිමත්ව දැනුවත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව තමයි දැන් මේ තුන්වෙනි ධ්‍යානෙට ගියේ. සුඛංච කායේන පරිසංවේදේති. දැන් එතකොට සැපවත් බවක් දැන් ඔන්න එයා භුක්ති විඳිනවා. මේ ආරයන් වහන්සේලා මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උපරිම සැපයක් මෙතන තියෙනවා කියලා කියපු ඒ තුන්වෙනි ධ්‍යානෙට ඔන්න හිතපත් වුණා. තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. නමුත් දැන් මොකද වෙන්නේ? උපේක්ඛා සුඛානුසාරේ විඥානං හෝති. දැන් ඒ ඇතිවෙන තෘප්තිමත් බවට, ඒ ඇතිවෙන පුදුමාකාර සතුටට, සියල්ල ලැබුණා වගේ ගතියට, කිසිම දරතයක් නැති බවට, හිතේ කිසි පරිලාහයක් නැති බවට, ඊට පස්සේ ඉතින් ඔන්න ඒකට ඇලෙනවා. දැන් මේ අපි කතා කරන්නේ අර ඇහෙන් රූපයක් බලලා ඒ රළු මට්ටමක ඇලීමක් වගේ නෙමෙයි. දැන් තියෙන්නේ මානසිකවම ගොඩනැගිච්ච නිරාමිස මට්ටමකටත් ඇලෙන ඇලීම. ඉතින් ඒක අතින් හරි සූක්ෂමයි. ඉතින් මේක වෙන්න පුළුවන් මොකද දැන් මෙතෙන්දී අර නීවරණ යටපත් වෙච්ච හිතට මේ දැනෙන දේ හරි ප්‍රබලයි. මොකද සමාධි හිතක් කියන්නේ ප්‍රබල හිතක්. අර හැමතැනම විසිරිච්ච වික්ෂිප්ත වෙච්ච හිතක් නෙමෙයි සමාධි හිතක් කියන්නේ. සමාධි හිතක් කියන්නේ ඒකාග්‍ර වෙච්ච හිතක්. දැන් මෙතන මේ ඒකාග්‍රතාවයට ඇලීමක් ගැන තමයි කතා කරන්නේ. අජ්ජත්තං චිත්තං සම්ටිතං. ඇතුළත හිත පිහිටා ගැනීම. දැන් මෙතන මේ විසිරීමක් නෙමෙයි ඇතුළත හිත පිහිටා ගැනීම. මේ ඇතුළත තියෙන ඒ සමාධියට, ඒකාග්‍රතාවයට හිත ඇලිලා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ සමාධියක් හදාගන්නත් හරිම අමාරුවෙන් ඒ හදාගත්ත සමාධියට කොයි විදිහට සලකන්නේ? කොහොමද එහෙනම් මේකට ඇලෙන්නේ නැතුව වාසය කරන්නේ? ඒක තමයි ඇත්තටම මේ සූත්‍රය අනුසාරයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහදී ඒක උත්සාහන්ත වෙලා. එතකොට මේ තුන්වෙනි ධ්‍යානයේදී මේ උපේක්ෂාව මුල් කරගත්ත සැපයක් තියෙන, තෘප්තිමත් බවක් තියෙන, සියල්ල ලැබුණා වගේ ඒ සැපයට දැන් ඇලිලා ඒ තුල ඔන්න විඥාණය යම් පිහිටා ගැනීමක් කරනවා. උපේක්ඛා සුඛ අස්සාද ගතිතං. ඒ සැපයක්, තෘප්තිමත් බවක්, උපේක්ෂාවක් සහිත තත්වය තුලින් යම්කිසි ආස්වාදයක් ලබනවා. ඒකට පැටලෙනවා. අස්සාද විනිබද්ධං. ඒ ආස්වාදයට දැන් බැඳෙනවා. උපේක්ඛා සුඛ අස්සාද සංයෝජන සංයුක්තං. ඒ උපේක්ෂාවට, ඒ ආස්වාදයට, ඒ සැපයට ලොල් වෙන්න ගිහිල්ලා ඔන්න දැන් හිතේ සංයෝජන පහළ වෙනවා. අජ්ජත්තං චිත්තං සම්ටි තන්ති උච්චති. දැන් ඇතුළත හිත පිහිටාගන්නේ මෙන්න මෙහෙමයි කියලා පැහැදිලි කරනවා. එතකොට මේ තුන්වෙනි ධහනෙටත් ඔය විදිහටම අපි අහුවෙනවා. අපේ හිත බැඳෙනවා, ඒකෙන් කෙලෙස් හටගන්නවා, විඥාණය හොඳට එතන පළපදියම් වෙනවා. ඇතුළත. ඊළඟට හතරවෙනි ධහනේ ගැනත් විස්තර කරනවා. පුනච පරං ආවසෝ භික්ඛු සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ත ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් එතකොට තුන්වෙනි ධ්‍යානෙටත් වඩා ප්‍රබලයි හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානෙට එනකොට අර යම් සැපයක් තිබුණා නම් ඒ සැපයත් හලලා දැන් හොඳම උපේක්ෂාවක්, තනිකරම උපේක්ෂාවක්. ඒ වගේමයි හිතේ නොසලෙන බවක්, බොහොම සතිමත් බවින් පිරිසුද්ධ වූ පරිශුද්ධ වූ උපේක්ෂාවක් තමයි තියෙන්නේ. දැන් ඒකට පවා ඊළඟට අපේ හිත ඇලෙනවා. දැන් අපිට මුලදී නම් මේක පේනවා, මේ සතිය තියෙනවා කියලා. නමුත් පස්සේ පස්සේ මොකද වෙන්නේ? මේ සතියට වඩා සමාධිය ඉස්සරහට එන්න පටන් ගන්නවා. සතියට වඩා ප්‍රබල වෙන්න පටන් ගන්නවා සමාධිය. දැන් එතකොට ඒ දැනුවත් බව වෙනුවට සමාධිය තමයි ඉස්සරහ තියෙන්නේ. දැන් තුන්වෙනි ධහනේදිත් අපි දැක්කා සතියට යම් තැනක් මුලදී තිබුණා. තුන්වෙනි ධහනේදී කියනවා සතෝච සම්පජානෝ. ඒකට පටන් ගන්නකොට ඔන්න සතියක් තිබුණා, සම්පජඤ්ඤයක් තිබුණා, මොකද්ද වෙන්නේ කියලා දැනුණා. නමුත් පස්සේ පස්සේ ඒ ලබන ආස්වාදයට, ඒ තුළ තියෙන තෘප්තිමත් බවට, සතුටට, හිතේ තියෙන ඒ නිශ්චලත්වයට ඔන්න ඒක හිත බැඳෙන්න පුළුවන්, ආසා කරන්න පුළුවන්. එතකොට ඒකට බැඳිලා, ඒකට ඇලිලා, ඒක අස්සට හිත රිංග ගත්තට පස්සේ දැන් ඉතින් අර සතියට එච්චර තැනක් නැහැ. මොකද සතිය කෑ ගහන්න යන එක්කෙනෙක් නෙමෙයි. සතිය අඬු පුප්පන්න යන්නේ නැහැ, එයා කෑ ගහන්න යන්නේ නැහැ මට තැනක් දෙන්න කියලා. එයා හිමීට පැත්තකට වෙනවා. අර පස්සේ ආපු අඟ ලොකු වෙනවා. මුලින් තීච කන පැත්තකට යනවා. දැන් ඉතින් අන් තට්ටුවක් පහළ වෙනවා. ඉතින් ඕකම තමයි අපිටත් වෙන්නේ. මුලදී තාපු කන අපිට අමතකයි, පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඉතින් එතකොට දැන් මේ මට්ටමේදී මේ தത്വෙම හතරෙනි ධ්‍යානෙටත් විස්තර වෙනවා. එතකොට ඒ පහළ වෙන අදුක්ඛම සුඛානුසාරේ විඥාණං හෝති. ඒ පහළ වුණා දැන් සැපත් නොවන දුකත් නොවන ඒ උපේක්ෂාවට ඔන්න දැන් හිත ඇලිලා. ඒ උපේක්ෂාව ඇසුරු කරන විඥානයක් පහළ වෙලා. අදුක්ඛම සුඛ අස්සාද ගතිතං. ඒ තුලින් පහළ වෙන යම්කිසි ආස්වාදයකට අහු වෙලා. අදුක්ඛම සුඛ අස්සාද විනිබද්ධං. ඒ අදුක්ඛම සුඛයට ඒ තුලින් පැන නගින ආස්වාදයට දැන් බැඳිලා. අදුක්ඛම සුඛ අස්සාද සංයෝජන සංයුත්තං. ඒ පහළ වෙච්ච මේ ආස්වාදයට බැඳිලා ඒ තුලින් දැන් සංයෝජන විවිධ කෙලෙස් පහළ වෙලා තමයි දැන් විඥානේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ විඥානය දැන් එතන පිහිටාගෙනයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විඥානයේ පිහිටා ගැනීම ඇතුළත, බාහිර නැතත් ඇතුළත විඥානයේ පිහිටා ගැනීම වරදක්ද කියලා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම අපි භාවනාවකදී මේ ඇතුළත හිත පිහිටුවා ගැනීම මුලින් ප්‍රයෝජනෙ සලකලා කරන්නත් වෙනවා. ඉතින් ඒක නොකරත් බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි කායගත සතියක් වඩනකොට, කායනුපස්සනාවක් වඩනකොට විශේෂයෙන්ම මේ කායගත සති සූත්‍රයේදී එහෙම නැවත නැවත විස්තර වෙනවා. අජ්ජත්තං චිත්තං සම්තිට්ඨන්ති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා බුදුරයන් වහන්සේ නැවත නැවතත් විස්තර කරනවා. දැන් මේ ඇතුළතම හිත පිහිටගත්තා. ඇතුළතම හිත හොඳට නිකන් පුටුවක් තියලා වාඩි කරවගත්තා වගේ වාඩි කරලා දැන් හොඳට තහවුරු වුණා, ඒකාග්‍ර වුණා. ඒකෝදි හෝති සමාධිහාති. හිත හොඳට දැන් සමාධිමත් වුණා. ඉතින් මේක අවශ්‍යයි. මොකද හිත කලින් තිබුණේ වඳුරෙක් වගේ එහෙම එහෙ පැන පැන බාහිර අරමුණු වල දුවදුව විසිරිලා. ඒක උපක්‍රමශීලීව අපි මෙල්ල කළා, යාව ඇතුළත බැඳගත්තා. දැන් චප්පානක සූත්‍රයේදී තර සත්තු හය දිනෙකගේ උපමාව පෙන්නලා බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ටැඹක බඳිනවා මේ සත්තු හය දෙනාව. ශක්තිමත් ටැඹක බැඳලා පස්සේ මේ හය දෙනාටම දුවන්න විදිහක් නැහැ. ඒ ටැඹ ගාවම නතර වෙනවා. ඒතර මේ ටැඹ තමයි ඒ අපේ කර්මස්ථානය වෙන්නේ, කායගත සතිය වෙන්නේ. එතකොට ඔන්න කායනුපස්සනාවේදී මේ කයට මුලින් බඳින ගතිය, කය තුල ඔන්න දැන් හිත නතර වෙන ගතිය, ඇතුළත හිත සමාධිමත් වෙන ගතියක්, ඇතුළත බැහැගන්න ගතියක් මුලදි කරන්න සිද්ධ වෙනවා. ඒක අපිට අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා කරන්න අවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරාට පස්සේ එතන නතර වීම. එතන සමාධිමත් වුණා, එතන යම්සේ ආස්වාදයක් තියෙනවා, නිශ්ශබ්ද බවක් තියෙනවා, සංසිඳීමක් තියෙනවා, සැපයක් තියෙනවා. දැන් ඒකට ඇලෙනවා. අපේ හිතේ තියෙන මහ පුදුමාකාර ඇලීමේ ප්‍රවණතාවයක්. ඇලෙන්නවයි බලන් ඉන්නේ. ඒ නිසා දැන් මේ ඇතුළත හරි මේ දැන් හිත නතර වුණා. බාහිරට දැන් දුවන්නේ නැහැ. ඒකාග්‍ර වුණා. ඒ ඒකාග්‍රතාවයට, ඒ සමාධියට දැන් අපේ හිත කැමැති වුණා. දැන් ඉතින් එතනම තමයි ඉන්නේ. දැන් ඉන්න බවවත් එච්චර දැනෙන්නේ නැහැ. දැන් ඔන්න මේක තව එහාට යනකොට තව ටිකක් භයානක වෙනවා. දැන් අර සමාධියම දැන් ඉස්සරහට එනවා. මොකද වාඩි වෙච්ච ගමන් වැඩි වෙලාවක් යන්නේ නැතුව දැන් ඔන්න හිත සමාධිමත් වෙනවා. දැන් මේක මුලදී තමයි සමාධිය හදාගන්න අමාරු. ක්‍රම සහ විදි අහු වුණාට පස්සේ, යෝගාවචරය ටික ටික දක්ෂ වුණාට පස්සේ දැන් ඉතින් හිත එකඟ කරගන්න ක්‍රමේ දන්නවා. දැන් ටික ටික එකඟ කරගන්නවා. සමාධිමත් වෙනවා. පොඩි පොඩි මේ සාර්ථක වීම් දැන් එයා අත්දකිනවා. ප්‍රීතියක් පහළ වෙනවා, සැපයක් පහළ වෙනවා. ඉතින් දැන් ඔන්න භාවනා කරන්න ටිකක් කැමැත්තක් ඇති වෙලා. භාවනා ජීවිතේ ඔන්න දැන් මල්පල ගන්නනවා කියලා තමයි අපි හිතාගන්නේ. කියලා ඉතින් දැන් අපි ඉක්මනටම වාඩි වෙනවා. වාඩිලා ඉක්මනටම සමාධියට යනවා. සමාධියට ගිහිල්ලා සමාධිය අස්සට වෙලා හරි සතුටින් වාසය කරනවා. දැන් සමාලාට මේක තව ටිකක් වහම අපි හිතමු මේක දැන් කාලයක් තිස්සේ කරනවා. කාලයක් තිස්සේ කරනකොට වෙන එක්තරා ප්‍රශ්නයක් තමයි අර සතිය එන්න 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 දුර්වල වෙලා එයා පැත්තකටම යනවා. වාඩි වෙච්ච ගමන් සත සමාධියට යනවා. සමාධිය දැන් අතිශය ප්‍රබල වෙනවා. දැන් සතිය ඇත්තෙම නෑ. දැන් මේ මොකද්ද වෙන්නේ කියලාවත් දැන් දැනෙන්නේ නෑ. කොච්චර කාලයක් මේක හිටියද කියලාවත් දන්නේ නෑ. දැන් මේ ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නෑ. ඒක අස්සටම රිංගගෙන ඒක තුලම බැඳිලා ඒක තුලම නිකන් හිර වෙලා දැන් නිකන් විසක්ඤ වෙලා වගේ නිකන් ඉන්නවා. මේක නිකන් උපමාවකින් කියන්න පුළුවන්. දැන් මේ පින්වතුන් හිතන්න අපි ඩ්‍රයිවිං පුරුදු වෙනවා. වාහනයක් අලුතෙන් ගත්තා, නැත්නම් වාහනයක් ගෙදර තියෙනවා. ඉතින් අද තමයි ඔන්න වාහනේ පුරුදු වෙන්නේ. ඉතින් හරි අමාරුයි. ඉතින් එතකොට ඉතින් තව කෙනෙක් ළඟින් තියන් යන්න ඕනේ. ඉතින් එයා බ්‍රේක් තද කරන හැටි කියලා දෙන්න ඕනේ, ගියර් මාරු කරන හැටි කියලා දෙන්න ඕනේ, සුක්කානම අල්ලන හැටි කියලා දෙන්න ඕනේ, සිග්නල් දාන හැටි කියලා දෙන්න ඕනේ, ඉස්සරහා බලන්න කියන්න ඕනේ. ඉතින් එක්කො ඉතින් මුලදී සුක්කානම හයියෙන් දැඩිවල්නවා, නැත්නම් ඉතින් අවශ්‍ය තැනදී මේ බ්‍රේක් කරන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මැනුවල් ගියර් නම් තියෙනින් ඒක මාරු කරන්න දන්නෙත් නැහැ. ඉතින් ක්ලච් එක පා ගන්න නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඉතින් අපි හිතමු දැන් අමාරුවෙන් බැනුම් අහගෙන ටික ටික ඉගෙන ගන්නවා කොහොම කොහොම හරි. දැන් ඉතින් ඔන්න ගියර් දාන්න දන්නවා. සුක්කානමත් ඉතින් අල්ලන්න දන්නවා. ඊට පස්සේ ගියර් මාරු කරගන්න ඉතින් දැන් තේරෙනවා. දැන් පොඩ පොඩ ඉතින් අපි වැඩේට පුරුදු වෙනවා. දැන් ඉතින් එල් අකුරක් එල්ලගෙන ඉතින් දැන් ඔන්න අපි තනියෙන්ම වාහනේත් අරගෙන යනවා. දැන් ටික ටික පුළුවා. දැන් කාලයක් ඔන්න ඉතින් ගියදුර කටයුත්ත කරනවා. දැන් ඉතින් පුළුවා. නැති වාහනේ අරන් තනියෙන් යන්න පුළුවා. ඉතින් මුල් දවස්වල නම් පාළු පාරක තමයි පැද්දේ, එළෙව්වේ. දැන් නම් ඉතින් ටිකක් ඉතින් ටවුන් එකෙත් යන්න පුළුවා. දැන් ඉතින් ටික ටික දැන් ඔන්න ඩ්‍රයිවිං පුළුවන් වෙලා. දැන් ඉතින් තමන් පොඩ පොඩ වැඩකාරය වෙනවා මේ වාහනේ සම්බන්ධයෙන්. දැන් ඉතින් හොඳ වාහනයක් තියෙන. ඉතින් හයියෙන් යන්නත් පුළුවන්. ඉතින් හරි ලස්සනට මේ හදලා තියෙනවා හයිවේ එකත්. දැන් මේ හයිවේ එකටත් දාගන්නවා වාහනේ. අපි හිතමු දැන් ඉස්සරහ වාහනත් ලොකුවට නෑ. ඉතින් යන්නත් පුළුවන් ඕන වේගකින්. දැන් තමන්ටත් වාහනේ හුරුයි. ක්‍රම සහ විදිත් දන්නවා. දැන් ඉතින් දිගට සෑහෙන වේගකින් යන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට දැන් අපේ අර තිබිච්ච බය සැක ඒවා ඔක්කොම දුර වෙලා දැන් මේක තමන්ගේ වසඟයට ගත්ත වගේ තත්ත්වයටපත් වුණාට පස්සේ දැන් ඉතින් ඇදලා යනවා. දැන් ඉතින් හොඳ උපරිම වේගෙන් යනවා, සවතව වේගෙන් යනවා. හැබැයි ඇතැම් වෙලාවක් එන්න පුළුවන් මේ අපි යන වේගය අධික වීම නිසා අපේ පාලනයෙන් වාහනේ ගිලිහෙන. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් වාහනේ අපේ පාලනේ නැහැ. දැන් ඉතින් වාහනේ එයාට ඕන විදිහට තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා අනතුරකට ලක් වෙනවා. දැන් මෙන්න මේ තත්වයේම අපේ හිත තුළ සමාධිය පාදක කරගෙන වෙන්න පුළුවන්. මුලදී හරි අමාරුයි සමාධිය හදාගන්න. හරිම ඉතින් අමාරුයි. මොකද හිත විසිරෙනවා, එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා, අතීතයට යනවා, අනාගතයට පයින්නවා. ඉතින් සතියට යන්තම් මුල් තැන දීලා දීලා තමයි අමාරුවෙන් ඔන්න පොඩ්ඩක් හුස්ම රැලි 10ක, 20ක, 30ක, 50ක හිත එකඟ කරගත්තේ. ඉතින් කාලයක් යනකොට භාවනාව වඩනකොට ඔන්න දැන් සමාධිය හැදිලා එනවා. ඉතින් ඒකේ ලොකු ආස්වාදයක් තියෙනවා, හරි සතුටක් තියෙනවා. සමාධියක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. සමාධියේ තියෙන ආස්වාදය දැන් ඔන්න අපි පොඩ පොඩ භුක්ති විඳිනවා. භාවනා කරන්නත් හරි කැමති. ඉතින් වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් වැඩි වෙලාවක් යන්න නැහැ. හුස්ම රැලි 5 10 බලනකොට ඔන්න දැන් හිත සමාධිමත් වෙනවා. ඉතින් ඒකට යන්න හරි දැන් කැමති. සතිය දැන් ඕනෙත් නැහැ. සක්මන අපිට අමතක වෙනවා. එදිනෙදා කටයුතු වලදී සිහිය පවත්වනවා කියන එක අමතකයි. දැන් වාඩි වෙන්න තමයි ලොකු කැමැත්තක් තියෙන්නේ. වාඩි වෙලා ඉක්මනටම සමාධියට හිත ගන්න තමයි හිතේ ලොකු කැමැත්තක් තියෙන්නේ. ඉතින් ඒ වගේම හිතත් ඉතින් සමාධිමත් වෙනවා ඉක්මනටම. ඊට පස්සේ දන්නෙම නැහැ දැන් සමාධිය අස්සේ ඉන්නවා. අර සතිය තව තව පැත්තකට යනවා, යටපත් වෙනවා. දැන් සමාධිය උත්සන්න වෙනවා. අන්තිමට මේ සමාධිය උත්සන්න වෙච්ච අර වාහනය අපේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටමකට මෙතනදී එන්න පුළුවන්. දැන් සමාධිය උත්සන්න වෙලා සමාධිය අපේ කය නිකන් හසුරවනවා, කය නිකන් අඹරවනවා, බෙල්ල අඹරවනවා, බිම රෝල් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් වුණත් මේ සමාධිය අනවශ්‍ය අන්දමින් උත්සන්න වෙලා අපේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටමකදී එන්න පුළුවන්. ඉතින් මේ පින්වතුන්ට මතක ඇති අර සෝන සාමින්වහන්සේට වෙච්ච ප්‍රශ්නේ. උන්වහන්සේට උනේ වීරය අධික වෙලා. බුදුරජාණන් වහන්සේයිල උපදෙස් දෙනවා ඒ නිසා සෝන මේ වීරිය සමතාවයක් පවත්වන්න. ඉන්ද්‍රියයන් සමබර කරගන්න. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. එක්කෙනෙක් විතරක් ඉස්සර කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉස්සර කරගෙන යනවා නම් යන්න තියෙන්නේ සතිය තමයි. අනිත් අයව නෙමෙයි. දැන් මෙතන අද අපි මේ කතා කරන්නේ වීරිය නෙමෙයි, සමාධිය උත්සන්න වීමක්. සමාධිය ඉස්සර කර ගැනීමක්. ඒතර සමාධිය ඉස්සර කරගත්ත මට්ටමකදී ඔන්න ඔය වගේ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඇඟ කැරකෙනවා, පැටලෙනවා, පෙරලෙනවා, එක එක නාන ප්‍රකාර විකෘතීන් පහළ වෙනවා. දැන් ඒ කියන්නේ ඒකෙන් හැබැයි ලොකු ආස්වාදයකුත් තියෙනවා. ඒකට යන්නත් ඕනේ, ඒකට ගිහිල්ලා ඒ දේ වෙන්න දෙන්නත් ඕනේ කියලා ඉතින් ඔන්න අපි ඒක අස්සට වෙලා ඔන්න දැන් කාලය ගත කරනවා. දැන් මේක අධික වශයෙන් වෙන්න ගියොත්, අධික විදිහට අපි මේකටත් ලොල් වුණොත් ඉතින් මේ තුල යම් යම් ස්නායු ආබාධ, මානසික රෝග පව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක්. ඒ නිසා මේ සමාධිය අපේ අතවැසියෙක් කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. මුලදී අපි සමාධිය හදාගත්තේ අමාරුවෙන්. හැබැයි මේ හැදෙන සමාධිය සතියට යටත්ව පවත්වා ගන්න අපි මඟ බලා ගන්න ඕනේ. සතියේ නෑ අර වගේ ආස්වාදයක්. සමාධියේ තරම් ආස්වාදයක් සතියේ නෑ. හැබැයි අනතුරක් නෑ. සතිය කොච්චර වැඩුවත් ප්‍රශ්නයක් නැහැ කියලා බුදුහාඳුරෝ කියන්නේ ඒකයි. සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියන්නේ ඒකයි. සතිය මහණෙනි කොතනක් තියෙන්න ඕනේ. කොපමණ තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට සතියෙන් තමයි අපිව නිකන් සම්පූර්ණයෙන්ම අපේ වාහනේ තත්ත්වය පෙන්ලා දෙන්නේ. දැන් මේ තැනදී වාහනේ නතර කරන්න, මේ වෙලාවේදී තිරින්ග තද කරන්න, මේ වෙලාවේදී දැන් පොඩ්ඩක් හයියෙන් යන්න, දැන් වමට හරවන්න, දැන් දකුණට හරවන්න, දැන් මෙතන සිග්නල් දාන්න, ඔන්න දැන් ඉස්සරහ වාහනයක් යනවා, දැන් බ්‍රේක් ගහන්න, ඔන්න දැන් ළඟින් කවුරු හරි ඉස්තර කරනවා, ඒකත් බලා ගන්න පරිස්සමෙන් යන්න. ඉතින් මේ මුළු පද්ධතිය ගැනම ඒ එක්තරා අන්දම විමසීමකට ලක් කරන්නේ, ප්‍රත්‍යවේක්ෂාවට ලක් කරන්නේ සතියෙන්. ඉතින් අපි සතිය පැත්තකට දාලා ඒක අමතක කළා. සමාධියට මුල් තැන දීපු ගමන් ඔය කියපු தත්ත්වය තමයි උද්ගත වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා මේ සමාධිය ඇති කරගන්නත් ඕනේ. දැන් මේ කතා කරන ඒ ඕනම මට්ටමේදී ප්‍රථම ධ්‍යාන මට්ටම, ဒုတိය ධ්‍යාන මට්ටම, තෘතිය ධ්‍යාන මට්ටම, චතුර්ථ ධ්‍යාන මට්ටම කියන මේ මට්ටම් වලට හිත ගිහිල්ලා ඒකේ ගැලිලා, ඒකේ ඇලිලා, ඒක තුලම පිහිටාගෙන ඉන්න තත්වයකුත් තියෙනවා. දැන් ඊට පස්සේ දැන් මහකච්ඡාන මහරතන් වහන්සේ විස්තර කරනවා කතංචාවුසෝ අජ්ජත්තං චිත්තං අසංටිතන්ති උච්චති. ඒතර කොහොමද මේ ප්‍රථම ධ්‍යානයේ ඉන්නවා හැබැයි හිත අර වගේ ඇතුලේ හිර වෙලා නැහැ. විඥානයේ මුල් බැහැගෙන නැහැ. ඉදාවසෝ බික්ක විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුකං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති තස්ස න විවේකජ පීතිසුකානුසාරී විඥානං හෝති. ඒක අරකෙම අනිත් පැත්ත දැන් දේශනා කරනවා. හැබැයි මේ හටගත්ත ඒ විවේකය නිසා හටගත්ත නැත්නම් ඒ නීවරණ ඉවත්වීම නිසා හටගත්ත ප්‍රීතියක් සුඛයක් සැපයක් සහිත తত্ত্বය හැබැයි ඇසුරු කරන්න විඥානේ යන්නේ නැහැ. යානිකාර පැත්තෙන් ඉන්නේ. කියන්නේ සතියට යම් තැනක් දීලා තියෙන්නේ. මේ తত্ত্বය තියෙනවා දැන්. හිත අත්දකින්නවා, කය අත්දකින්නවා. හැබැයි හිත සමාධිමත් වෙච්ච බව දන්නවා. ප්‍රථම ධානයේ ලක්ෂණ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම දැනගෙන යා පැත්තකින් තමයි වාසය කරන්නේ. ඒක අසර රිංග ගන්න ගියේ නැහැ. මේ විදිහටම එහෙම රිංග ගන්න ගියේ නැත්තම් ඒකට ඇලීමක් ඇති වෙන්න විදිහක් නැහැ, ගැලීමක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒකෙන් අර මුසපත් වෙච්ච තත්වයක්, ආස්වාදයට ලොල් වෙච්ච තත්වයක්, නිකාන්තියක් පහළ වෙන්න හැකියාවක් නැහැ. එතකොට මේ කච්චාණ මහරහතන් වහන්සේ කියනවා අජ්ජත්තං චිත්තං අසංඨිතං තිබුච්චති. මේක තමයි ඇතුළත හිත පිහිටා නොගැනීම කියලා කියන්නේ. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ පිටත ගිහිල්ලා දැන් විසිරීමක් කියලා. ඇතුළත හැබැයි පිහිටාගෙන නැහැ. යම් ඒකාග්‍රතාවයක් තියෙනවා. හැබැයි කොහෙවත් බැහැගෙන නැහැ. මුල් බැහැගෙන නැහැ. ඒ වගේ විදිහටම දෙවන ධ්‍යානයේ සම්බන්ධනොත් විස්තර කරනවා. මේ කියන්නේ දෙවන ධ්‍යානයේදී තියෙන අර හොඳ සමාධිමත් ගතියක්. හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. හැබැයි විඥානේ ඒකට ඇලෙන්න ගිහිල්ලා ඒකට ගැලෙන්න ගිහිල්ලා ඒක අස්සරින්ගගෙන ඒකේ මුල් බැසගෙන නැහැ. ඊළඟට තෙවන ධ්‍යානය ගැනත් විස්තර කරනවා. එතකොට ඒ යම් සැපයක් සහිත තෘප්තිමත් බවක් සහිත උපේක්ෂාවක් සහිත තුන්වෙනි ධ්‍යානයක් තියෙනවා. හැබැයි ඒකට ඇලෙන්න ගිහිලා ඒකට ගැලෙන්න ගිහිලා ඒක අස්සරින්ගගෙන විඥානය එතන මුල් බැසගෙනත් නැහැ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානය ගැනත් කියනවා. එතනත් හොඳ ප්‍රබල උපේක්ෂාවක් තියෙනවා. සැපත් නොවන දුකත් නොවන ප්‍රබල උපේක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ උපේක්ෂාවට ඇලෙන්න ගිහිල්ලා ඒකත් එක ගැටෙන්න ගිහිල්ලා එහෙම මොකක්වත් නැහැ. බොහොම ලස්සන සමබරතාවයක් පවත්වනවා. අර උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා අපි කියපු ඒ හතරවෙනි ධ්‍යානයේ විස්තර කරන්නේ පරිසුද්ධ වූ සතිමත් බව රැකගෙන වාසය කරනවා. ඒතර අපිට තේරෙනවා මේ සමාධියකට පත්වීමම නෙමෙයි, පත්වෙච්ච අවස්ථාවේ ඉන්න යෝගාවචරයේ කාලයක් ගියාට පස්සේ ඉන්න යෝගාවචරයේ ඒක හොඳට හසුරුවන්න දන්න යෝගාවචරයෙක් කියන්නේ ඒකාතකින් බැලුවම මේ අත්දැකීම් බහුල වීමක්. ඒ නිසා යෝගාවචරයන් අතර මේ සමාධිය පරිහරණය කරන ආකාරය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවන් එනම් හඳුනා ගන්න පුළුවන්. ඒතර ආරම්භක යෝගාවචරයෙක් ඒක හසුරුව ගන්න දන්නේ නැහැ. හරියට නිකන් අර මුලින්ම වාහනයක් පදවන්න පුරුදු වෙන කෙනෙක් වගේ. ඒතර දෙවන මට්ටමින් සමාහට යාට ඕන දැන් ටිකක් පුළුවන් වෙලා. තවත් මට්ටමකදී එයා ඒක හසුරවනවා. දැන් සමාහට වැඩ පෙන්වන්න ගිහිල්ලා සමාහට ඇක්සිඩන්ට් කරගෙන යම් යම් අනතුරු වලට මුහුණ පාලා එහෙමත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉතින් ඒවැ අනතුරු තේරුම් අරගෙන ඒක සමබරතාවය තේරුම් අරගෙන පරිස්සමේ එළවන රියදුරෙක් වගේ වාහනේ අරගෙන යනවා. හැබැයි දන්නවා මේක අනතුරු මේක ප්‍රයෝජනෙට ගත හැකි දෙයක්, ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ වාහනෙන්. හැබැයි මම පරිස්සමේ මේක එළවන්න ඕනේ. මම ඕන්ට වඩා මේ හයියෙන් වේගෙන් යන්න ඒක සුදුසු නෑ. එක්කෝ මට දඩකොලයක් ලියන්න පුළුවන්, නැත්නම් වාහනේ මගේ පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්, අනතුරකට ලක් වෙන්න පුළුවන් කියලා ඒ තමන්ගේ පාලනය යටතේ නීතිගරුකව එළවන පරිස්සම් සහගත රියදුරෙක් වගේ තමයි එමුනම් ඒ යම් පරිණත යෝගාවචරයෙක් මේක පරිහරණය කරන්නේ. ඒ නිසා අද අපි මේ කාරණා ටික ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බාහිර පිටත කොහොමද හිත විසිරෙන්නේ, එතන විඥානය බැහැගන්නේ කොහොමද කියන කාරණාව එතකොට මේ මහා කච්චාණ මහරහතන් වහන්සේ කියලා දුන්නා. ඊට පස්සේ ඇතුළත හිත කොහොමද බැහැගන්නේ, හිර වෙන්නේ, මුල් බැසගන්නේ කොහොමද කියන කාරණාවත් උන්වහන්සේ කියලා දුන්නා. ඊට පස්සේ ඇතුළත කොහොමද එහෙම බැහැගන්නේ නැතිව ඒත් සමාධිමත් තත්වයක් පරිහරණය කරන්නේ කියන කාරණාවත් එතකොට මෙතනදී විස්තර වුණා. එහෙනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි හසුරවන නැත්නම් අපේ හිතේ තියෙන සමාධිමත් තත්ත්වය කොයි අන්දමින්ද පරිහරණය කළ යුත්තේ, නිවැරදි ආකාරය කුමක්ද, සමාධියකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන වගේ කාරණා අපි තේරුම් ගන්න උත්සාහත් වෙමු. එසේ තේරුම් අරගෙන පරිස්සම් සහගතව මේ භාවනා ජීවිතය සාර්ථකව ගෙවන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවනු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙනම් අදත් මේ පිංගතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ එහෙම නැත්නම් තමන්ගේ භාවනාවක් මුල් කරගෙන යම්කිසි ප්‍රණයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බද්දචිය මහතාට දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ඇහෙනවද?
ඔව් තෙරුවන් සරණයි. ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, දැන් අද ධර්ම දේශනාවට අදාළයි. දැන් අද ධර්ම දේශනාවේදී මේ බහිද්ධාවාජ්‍යත් ස්වභාවය හිත ඇසුරු කරන ආකාරයත් එක්ක උපවාසයේ පැහැදිලි කළා. මේ විතක්ක විචාර කියන කොටසයි ප්‍රපංච කියන කොටස. ඒකට ප්‍රපංච කියන කොටස ඇත්තටම බහිද්ධාවා කියන කොටසට අදාළයි. එතකොට අජ්‍යත්ත කොටසෙදී තමයි විතක්ක විචාර අපි පාවිච්චි කරන්නේ කියන වගේ ස්වභාවයක් වැටහුණා. නමුත් ඊයේ අපි පොයදාවේ සිල් අරගෙන කරන ධර්ම දේශනාවකදී විතක්ක විචාර කියන එක අකුසල් සිතෙත් යෙදෙනවා. එතකොට හොරෙක් හොරකමක් කරනකොට ඒකට අදාළව කරන සිතීමේ ක්‍රියාවලියක් විතක්ක විචාර කියලා තියෙනවා කියන එකක් කියවුණා.
හරි,
ඒක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ කොහොමද? මට නිකන් එහෙම නෙමෙයි වගේ තමයි.
ඔතන ඇත්තනම අවස්ථා කීපයක්. මෙන් විතක්ක විචාර කියන එක ඒකේ රළු මට්ටම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. ඉතින් ඒ රළු අකුසල් සහගත මට්ටමක් අපි කතා කරනවා. ඒ කියන්නේ අකුසල් අරමුණු වලමයි හිත පැටලෙන්නේ, ද්වේෂයක්මයි පහළ වෙන්නේ, කාම අරමුණු වලමයි හිත පහළ වෙන්නේ. ඒතර අකුසල් සිතුවිලි, කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි එහෙමයි ඉතින් පහළ වෙන්නේ. ඒතර විතක්කේම තමයි හැබැයි හරි රළු වෙලා. මොකද දැන් සිතුවිලි බහුලයි, හිතනවා, කල්පනා කරනවා. හැබැයි කාම සිතුවිලි එක්ක, ව්‍යාපාද සිතුවිලි එක්ක, විහිංසා සිතුවිලි, ඒක හානිකර මට්ටමක්. ඊට පස්සේ අපි ඕක දැන් අනිත් පැත්තට හරව ගන්නවා. කාම සිතුවිලි වෙනුවට නෙක්ඛම්ම සිතුවිලි පහල කර ගන්නවා. ව්‍යාපාද සිතුවිලි වෙනුවට අව්‍යාපාද සිතුවිලි පහල කර ගන්නවා. ඊළඟට අපි හිතමු විහිංසා සිතුවිලි වෙනුවට අවිහිංසා සිතුවිලි පහල කර ගන්නවා. ඉතින් තාමත් හැබැයි රළුයි, හිතනවා, කල්පනා කරනවා. හැබැයි හොඳ පැත්තට, කුසල් පැත්තට. ඉතින් ඒකෙත් විතර්කම තමයි. ඉතින් දැන් ඊට පස්සේ හැබැයි ඕක තව තව සූක්ෂම වීමක් තමයි භවනායේදී වෙන්නේ. දැන් අර හිතනවා කියන පැන වෙනුවට මේකේ සූක්ෂම වීම කියන්නේ අර අරමුණක් කියලා දෙයක් අපි හඳුන ගන්නවා. අරමුණට හිත නංවනවා කියන මට්ටම දක්වා මේක සූක්ෂම කරනවා. දැන් අපිට කලින් තිබුණේ නිකන් හිත හිතනවා, කල්පනා කරනවා කියන මට්ටමක්. දැන් ඒක කොයිතරම් සූක්ෂම වෙනවද කියනවා නම් ඒ හිතුවිලි පහළ කර ගැනීම, කල්පනා කිරීම කියන එකට වඩා බොහොම සූක්ෂම තත්ත්වයක් දක්වා ගෙනල්ලා තිනවා. තෝරගත්ත අරමුණකට හිත නැවත නැවත නංවනවා. ඉතින් ඒක තෝරගන්න අරමුණත් හුඟක් වෙලාවට ඒ කෙලෙස් අඩු, සහනශීලී, සැහැල්ලු අරමුණක්. ආශ්වාස ප්‍රශ්වාසයක් කියන ඉතින් ඒ බඳු සැහැල්ලු අරමුණක්. ඒතර ඒ ආශ්වාසෙට හිත නැවත නැවත නංවනවා. ඒතර ඒකෙදි ගිහිල්ලා කල්පනා කරන්න දෙයක් නැහැ. මේක ලස්සනයි, මේක හොඳයි, එහෙම කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ කල්පනා කරන එකත් අඩු කරනවා. අඩු කළා. එතකොට මේ නැවත නැවත හිත නංවනවා කියන මට්ටම දක්වා මේක අඩු කිරීමක්, බැස්සවීමක්, සූක්ෂම කිරීමක්. එතකොට භවනාවදි සිද්ධ වෙලා ඒක තමයි අපි ධානාංග වශයෙන් කතා කරද්දී කතා කරන්නේ. එතකොට මේ ධානාංගයකදී, සමාධියකදී විතක්කේ කියලා කියන්නේ එතකොට අන්න අර වගේ තෝරගත්ත අතිශේසියුම් අරමුණට නැවත නැවත හිත නැංවීම. එතකොට ඒ අරමුණේ හිත හැසිරවීම තමයි ਵਿਚාරය වෙන්නේ. නැත්තම් අර මුල් මට්ටමේදී අපි කතා කරපු ඕලාරික රළු මට්ටමේදී ਵਿਚාරය කියන්නේ නිකන් ඒකේ තව තව අංගපසංග බලමින්, තව තව ඒකෙම පැතිරෙමින් ඒ මුසපත් වීම තමයි එතන ਵਿਚාරය වෙන්නේ. නමුත් මෙතන ਵਿਚාරය වෙන්නේ මේ බොහොම සූක්ෂම අරමුණක හිත හැසිරෙනවා කියන කාරණාව.
ඒක ස්වාමීන් වහන්සේ එතකොට එතන ප්‍රපංච කියන එකට
නෙමෙයිද? නෑ 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 නෑ, ප්‍රපංච කියන එක අර රළු මට්ටමේදීම වෙන දෙයක් නේ. මෙතන ප්‍රපංචයක් වෙන්න බෑ. ප්‍රපංච කියන එක වෙන්නේ කෙලින්ම රළු මට්ටමකදී. එතෙන්දී එන සිතුවිලි ඔස්සේ අපි කල්පනා කරන්න ගිහිල්ලා, හිතන්න ගිහිල්ලා, හිත හොගාලා දැන් හිතනවා, කියවනවා, අතීතෙට ගිහිල්ලා හිතනවා, අනාගතෙට ගිහිල්ලා හිතනවා, පේන දේවල් අල්ලගෙන හිතනවා. ඉතින් හොඳටම කල්පනා කරන කියෝන මනසක්නේ වටවලල්ලේ යන මනසක්නේ ප්‍රපංච කරනවා කියන්නේ. දැන් මේ මේ කතා කරන විතක්ක විචාර මට්ටම් වල ප්‍රපංච කිරීමක් ඇත්තෙම නැහැ.
එතකොට සමහරවිට ප්‍රපංච කියන ඒවා කොහොමද ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් හරහා එන අරමුණු ඔස්සේ
වෙන්න පුළුවන්.
සිත කරන දේට අදාළයි.
ඒකට
විතක්ක විචාර කියන එක කෙලින්ම සිත ගැන සිතෙහි ඇතිවන දේවල් ගැන අපි කරන විමසීම ඒක කියලා එහෙම ගන්න බැරිද? මට නිකන් එහෙම තමයි මට හිතෙන්නේ.
නෑ එහෙමත් කියන්න බෑ. දැන් හිතන්න දැන් භවනාවකදී වුණත් බාහිර තියෙන අරමුණකට නැවත නැවත හිත නංවන්න පුළුවන්. දැන් හිතන්න කසින භාවනාවක් කරනවා කියලා. දැන් කසිනිය එළියේ නම් තියෙන්නේ කසිනිය නැවත නැවත බලබලා හිත නංවනවා. ඊට පස්සේ කසින නිමිත්ත අරගෙන S2 පියාගත්තත් දැන් ඒක පේනවා. ඒකට නැවත නැවත හිත නංවනවා. ඉතින් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කියන්නේ ඒකෙම හරිම රළු වෙච්ච මට්ටමක් තමයි මේ කල්පනා කරන සිතුවිලි පහළ කරන ප්‍රපංච කරන මට්ටම කියලා කියන්නේ. ඒකේ අතිශය සූක්ෂම මට්ටම තමයි නිකන් සරල අරමුණකට නැවත නැවත හිත නැංවීම. ඒ සරල අරමුණ තුල හිත පැවැත්වීම කියලා කියන්නේ
එහෙමයි සබුනස බාගදී ඔබවන්සේට නිදුක් බව නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි හොඳයි. හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුවේ යෝෂිත ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි කර ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවාද ධර්මදේශනාව සම්බන්ධයෙන්.
ඔව්.
පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇහැට රූපයක් දකින්නකොට ස්වාමීන් වහන්සේ අර කලින් විස්තර කරානේ හතර ආකාරයකට අපේ හිත තත්වගත වෙනවා කියලා. අර රූප නිමිත්තානුසාරී විඥානං මේ විදිහට.
ඔව් ඔව්.
දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් දැන් ඇහැයි රූපයයි විඥානයයි තියෙනකොට පස්සේ ඇති වෙන්නේ. එතකොට පස්සේ තියෙන තාක්කල්ද මේ හතර ආකාර ඇති වෙන්නත් පුළුවන්.
ඔව් අනිවාර්යයෙන්ම ස්පර්ශය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ස්පර්ශයක් මේ මට්ටමේදී කොහොමද තියෙනවා? ඒ කියන්නේ දැන් උතන ස්පර්ශය කියන්නේ ඒ කියන්නේ අපේ ඇහැයි රූපයයි අතර තියෙන හටගන්න ඒ ස්පර්ශයක්. නැත්නම් කනයි සද්දයයි අතර ඇති වෙන ස්පර්ශය. ඒක නැවත නැවත ඒ අරමුණ තුල නිකන් ස්පර්ශ වීමක් ඒ ආපాతගත වීමක් නැවත නැවත සිදුවීම සිද්ධ වෙන්නම ඕනේ.
එහෙමයි සර්. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් බාහිර හරි අභ්‍යන්තර හරි සිතේ තත්වගත වීම ඒ කියන්නේ සමාධි වැඩිපුරම සමාධි සිතක තත්වගත වෙලා තියෙනකොට මේ සතිය වගේ දේවල් එන්න සතිය
ඇති වෙන අමාරු ස්වාමීන් වහන්සේ. අමාරුයි කියන්නේ දැන් අතන ලොකු ආස්වාදයක් තියෙනවා. සතියේ ඉන්නකොට එහෙම ආස්වාදයක් නැහැ. සමාධියේ තියෙනවා හරි ප්‍රබල ආස්වාදයක්. ඒ වගේමයි සමාධිය සතියේට අභිබවා දැන් උත්සන්න වෙලා තියෙනවා, ප්‍රබල වෙලා තියෙනවා. ඉතින් එතකොට සතියේට ඔළුව දාගන්න හරි අමාරුයි. අතන ගිහිල්ලා නිකන් හිර වෙලා ඒකේ ආස්වාදයට ලොල් වෙලා ඒ අස්සේ පළපදියම් වෙලා ඉන්නවා මිසක් ආපස්සට හැරිලා බලන්න පුළුවන් ගතිය දැන් හුඟක් අඩු වෙලා. ඉතින් එතකොට ඒකයි යෝගාවචරයේකට අපිට කියන්න වෙන්නේ. දැන් ඔය ඉඳගෙන කරන භාවනාව දැන් නවත්තන්න. S2 පියාගෙන කරන භාවනාව කාලයකට නවත්තන්න. දැන් යන්න සක්මනරම කරන්න කියලා. ඉතින් අර ඒ සමාධිය දැන් බුරුල් කරන්න වෙනවා. සමාධිය ටිකක් දුර්වල කරන්න වෙනවා. මේ ප්‍රබල වැඩි. සමාධිය දැන් උච්චන්න වෙලා තියෙන්නේ. එහෙනම් ඒ තත්වයෙන් නැවත පාලිත මට්ටමක් දක්වා අපේ අස්පනා පිට නැත්නම් අපේ පාලනයේ යටතේ පවත්වන්න පුළුවන් සතියේ අවධානයේ යටතේ පවත්වන්න පුළුවන් තත්වයක් දක්වා එහෙමනම් බස්සන්න වෙනවා, අඩු කරන්න වෙනවා. එහෙනම්
ස්වාමීන් වහන්සේ සතියේ ඉපදුනහම ස්වාමීන් වහන්සේ අර දැනෙන වේදනාව නැති වෙලා යනවා කියලා දැනෙනවනේ.
හ්ම්.
දැන් සමාධියටම ලොල් වෙලා හිටියාම සතිය එන්න තියෙන අවස්ථාව ඔබ වහන්සේ කිව්වා වගේ අඩු වෙන්නේ
ස්වාමීන්
වහන්සේ. ඔව් ඔව්. දැන් මට තේන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මම යම් ආකාරයක සමාධිගත ස්වභාවයක තමයි දක්ෂේ වැඩ කටයුතු එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට ඉන්නේ හැමතිස්සම වගේ.
ඒක බලන්න එතනදි බලන්න ඕනේ. දැන් හිත ඒ වුණාට මතු පිටද තියෙන්නේ. දැන් මේ සමාධියක් කියන එකේදී නිකන් අපි කියන්නේ අර මෝහනය වෙලා වගේ ට්‍රාන්ස් එකක් වගේ එහෙම එකක්ද? එහෙම නැත්නම් නිකන් මේ නිකන් ඔහේ සෑල්ලුවෙන්ද හිත තියෙන්නේ? හැබැයි හිත මොකක්වත් උපාදාන කරලා නැහැ. මොකවත් බැහැගෙන නැහැ. හැබැයි නිකන් අර හිත එහෙ මෙහෙ දුව දුව වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. ඉතින් දැන් හිත එහෙ මෙහෙ දුව දුව වික්ෂිප්ත නොවීම කියන එකත් සමාධියක්නේ. නේද? එතනක් තියෙනවනේ යම්සේ ඒකාග්‍රතාවයක්. හැබැයි එක තැනකවත් රිංගගෙන බැහැගෙන පැලපදියම් වෙලා එහෙමත් නැහැ. ඒ කියන්නේ උපාදාන වෙලත් නැහැ මොකක්වත්. ඒ බඳු තත්ත්වයක් වරදක් නැහැ. එතන තියෙන්නේ අර අනිශ්චිත අනුපාදාන තත්ත්වය. ඒ කියන්නේ අනිශ්චිතයි කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. උපාදාන කිරීමකුත් නැහැ. ඒක ඇතුළෙත හිර වෙලා ඇතුළේ පැලපදියම් වෙලා එහෙම තත්ත්වයකුත් නෙමෙයි. බාහිර අරමුණු වල විසිරීලා ඒවැය වික්ෂිප්ත වෙච්ච මට්ටමකුත් නෙමෙයි.
ඒක හොඳටම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ තියෙන ඒ සමාධිකක ස්වභාවය යම් විදිහකට වෙනස් වෙන්න ගත්තොත් ඒ කියන්නේ ලලු අරමුණක් හරි ඒ කියන්නේ තරහ ආසාව වගේ අරමුණක් හරි ඒ විතරක් නෙමෙයි සියුම් අරමුණු දැක්ක මොකක් හරි රූපයක් දකින්නකොට හිත හිතන්න පටන් ගන්න වෙලා
ඔව් දැන් එතන ඇත්තම දැන් අපි හිතන්න පටන් ගන්නවා කියන්නේ දැන් ඉතින් එක් අතකින් අපේ සමාධිය නෙමෙයි ඉතින් එතෙන් දිනා අපි කල්පනා කරනවානේ. ඔව් ඔව් කියන්න.
දැන් එහෙම වෙනස් වෙන්න ගත්තාම තමයි ස්වාමීන් වහන්සේ සතිය ඇති වෙන්නේ. ඒ කියන්නේ
නිකන් එතකොට දැනෙනවා ඔන්න වෙනස් වුණා වගේ ඒ අර එතකොට ඒ අරමුණෙන් එළියට පනින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. ඒක වෙන්න පුළුවන්. දැන් හිතන්න දැන් අපිට අතෙන්දී ලොකුවට මේ එකක් තිබුණ නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද ඒකට කියන්නේ මේ දැනුවත් බවක් තිබුණ නැහැ. මොකද ලොකු අරමුණක් තිබුණ නැහැ. ඒ නිසා අපිට සතිය තියෙනවද නැද්ද කියලාවත් එච්චර හැඟීමක් නැහැ. හැබැයි දැන් සිතුවිලි එනකොට ටක් ගාලා සතියට අහු වෙනවා. දැන් මෙයා ආවා. දැන් ඔන්න මේ සිතුවිලි ආවා. මේ සිතුවිලි ආවා කියලා දැන් හසු වෙනවා. එතකොට දන්නවා මේ සතියක් තියෙනවා කියලා. ඒ නිසා දැන් හිතන්න දැන් රාත්‍රී කාලයේදී දැන් ඉරේලිය නැතුව නෙමෙයි. දැන් ඉරේලිය හිතන්න දැන් හඳක් නැහැ කියලා. දැන් හඳ තියෙන දවසට 15ක දවසට මොකද වෙන්නේ? ඒ අහසේ තියෙන ඉරේලිය පරාවර්තනය වෙලා අපිට හම්බ වෙනවා හඳ නිසා. දැන් කලවර කාලයකදී මාසෙ පොය දවසේදී හඳ නැහැ. ඉතින් එතකොට අර පරාවර්තනයක් නැහැ. ඉතින් අපි හිතන්නේ මේ ඉරේලිය නැහැ කියලා. නමුත් අභ්‍යවකාශයේ ඉරේලියක් තියෙනවා. නේද? ඉතින් එතකොට අන්න ඒ වගේ තමයි අපි ගාවත් ඒ નિરાයාස සතිමත් බවක් තියෙනවා. නමුත් ඒ සතිමත් බව තියෙන බවට ප්‍රකාශ වෙන්න අරමුණක් නැහැ. ඒක ප්‍රකාශ වෙන්න අරමුණක් බවට පත් වෙන ඕන්න සිතුවිල්ලක් ආවහම වේදනාවක් ආවහම ඉතින් ටක් ගාලා ඔන්න මතක් කරලා දෙනවා මේක විදිනවා මේක දන්න සිතුවිල්ලක් ආවා. ඒතර දැනගන්නවා මේ නිින්ද ගිහිල්ලා නෙමෙයි ඉඳලා තියෙන්නේ සිහියේ තමයි ඉන්නේ. හැබැයි දැන් තමයි යම් අරමුණක් ආපු බව නිසා ඔන්න සතියක් තිබුණා කියලා තේරුම් ගන්න. නිදහස් හිත කියන්නේ සතියේ ගෙදර වගේ තමයි. නමක ලස්සනට කතා කරනවා ඔය උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේදී ඉන්ද්‍රිය සංයුත්තේ එන්නේ. ඉතින් එතෙන්දී අර උන්නාබ බ්‍රාහ්මණයා අහුවම හිතට පිළිසරණ මොකද්ද? මනස්සකෝ බ්‍රාහ්මණ සතිපටිසරණන්ති කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඒ කියන්නේ මනසට තියෙන පිළිසරණ තමයි බ්‍රාහ්මණය මේ සතිමත් බව කියලා උත්තරේ දෙනවා. ඊට පස්සේ එයා අහනවා මේ සතියට තියෙන පිළිසරණ මොකද්ද? සතියට තියෙන පිළිසරණ මොකද්ද කියලා අහුවම තමයි කියන්නේ විමුක්ති තත්වයක් කියලා. ඒ කියන්නේ හිත අරමුණු ග්‍රහණය නොකරන නිදහස් වෙච්ච තත්වයේ තමයි සතියට තියෙන පිළිසරණ. ඉතින් එතකොට අලුතෙන් සතිය පවත්වනවා කියලා දෙයක් නැහැ. සතියේම තමයි ඉන්නේ. හරියට නිකන් සතියේ ගෙදෙට්ට ආවා වගේ. තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. නමුත් අර සතියේ ඉන්නේ කියන එක ප්‍රකාශ වෙන්නේ නැහැ. එතන තියෙන අර නිදහස් භාවය නිසා ඒක නිරූපණය වෙන්න එයා ඉන්න බව පෙන්වන්න අරමුණක් නැති නිසා. නමුත් අරමුණක් තියෙනකොට ඉතින් ටංගාලා තේරෙනවා මම මේ නිදාගෙන ඉඳලා නෙමෙයි. විසඤ්ඤ වෙලා නෙමෙයි. මෙතන මේ මං සිහියෙන් ඉඳලා තියෙන්නේ. මට හොඳට කල්පනාව තිබිලා තියෙනවා. අර දැන් අපිට අර සමාධි මට්ටමේදී තියෙන තත්ත්වයන් නෙමෙයි මේ කතා කරන්නේ. සමාධි මට්ටමේදී එහෙම කල්පනාවක් නැහැ. සමාධිය අස්සට ගියා. ඊට පස්සේ මොනවාද වෙන්නේ කියලා දන්නේ නැහැ. විසක්ඥ වුණා වගේ. ඊට පස්සේ ඔන්න සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ඔන්න ආයෙ එළියට එනවා. එළියට එනකොට ඔන්න දැන් ආයෙත් එනවා. අතන රිදෙනවා, මෙතන රිදෙනවා. සිතුවිල්ලක් දෙකක් එනවා. එතකොට දන්නවා ඔන්න දැන් ආයෙත් සිහිය ආවා කියලා. ඔව්. ඔව්.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ, බොහොම පිං ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා.
හොඳයි හොඳයි.
ධර්ම සම්පන්නයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව 6 අන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ධර්ම සම්පන්නයි ස්වාමීන්
වහන්සේ. ඔව්.
ස්වාමීන් වහන්සේ මට භාවනාව ගැන දැනගන්න ඕන. මම භාවනා කරනකොට දැන් ගොඩ කලක ඉඳන් හුස්ම يعني හුස්ම දිහා බලන්න අරමුණු කරන් තමයි භාවනා කරන්න පටන් ගත්තේ. හුස්ම සංසිඳිලා මේ හිතත් සංසිඳිලා තියෙන. يعني හිත විවේකෙටම යනවා.
හරි.
ගත්ත ගාම.
හරි.
එතකොට එහෙම විවේකෙට ගිහිල්ලා يعني මම කාන්සටානකට භාවනා කරන්නේ නැහැ. නිදා ගන්න කලින් උදේ නැගිට්ටාම විතරයි මේ ඉඳගන්නේ. එහෙම. ඊට පස්සේ මම භාවනා කරගෙන යනකොට දැන් හරි සිතුවිලි මට ඉස්සෙල්ලා දකින්න පුළුවන් වුණානේ. දැන් කියන්නේ අනිත් කියන්නේ ඒක බොඳ වෙලා යන හැටි පැහැදිලිව දකින්න පුළුවන් කමක් තිබ්බා. පොඩ පොඩ විවේකයට අනික එකපාරට ඉඳගත්ත ගාම ඒක විවේක වෙලා ඉන්න මට ප්‍රකට වෙන්නේ මර විවේකී සංසිඳ බව. ඒක ඒ තුළ දැන් කවදාවත් මේ දක්වා මට දුකක්වත් සතුටක්වත් නැහැ භාවනා කරලා හම්බ කියන්නේ දැනිලා.
හරි.
විශේෂ ඒකෙන් දුකකුත් නෑ සතුටකුත් නෑ. ඉතින් දැන් එහෙම ඉන්නකොට දැන් මගේ අර සිතුවිලි නැති එකම තියෙනකොට මට දැන් පේනවා දැන් කොහාට ධර්මණු කරන්නේ දැන් උස්මත් නෑ සිතුවිලි දැන් එතකොට මට පේන සිතුවිලි එනවා නිකාර මීදුමක් වගේ ඈතක වගේ.
හරි.
මට පේන්නේ ඉබේම එක බොඳ වෙලා යනවා. එතකොට අර ඉස්සරම දෙකුණු වෙහෙස හිතේ එහෙම එනකොට තිබුණ එකක් දේව නෑ දැන්.
හරි.
දැන් ඊට පස්සේ එහෙම තියෙනකොට මම දැන් හිත විවේකෙටම යනවා. ගිහින් එහෙමම ඉන්නවා. පස්සේ දැන් ටික ටික මම බලන දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට මොකක් කරන්නත් නැහැ. මොකද මට දැන් ඉඳගත්තුම වෙන සද්දයක් එන්නේ නැහැ. මේ අර භාවනා කරන්න ඉඳ ගන්නවා කියලා දැනෙන්නේ නැහැ. නිකන් අර වෙන ඉරියව මාරු කළා වගේ. ඉතින් එහෙම ඉන්නකොට දැන් අර හුස්ම මට තේරෙනවා අර හිතට චූට්ටක් මර ඒක වෙහෙසක් නෑ. ඒ සිතුවිලි එන යන එක ඉබේ වෙනවා. මට හොඳට මාර සතිය ගොඩ වැඩි කරලා වගේ බැලුවොත් අක්කාචියක් දාලා වගේ.
හරි.
එතකොට නිකන් පේනවා සිතුවිලි බොඳ වෙලා යනවා.
හරි.
ඒකට අවශ්‍යතාවයක් නෑ වගේ. පස්සේ දැන් මම බලන මොකද්ද මුතෙන් ඊළඟට කරගන්න ඕනි කොහොම පොඩි ඉතින් හිතට මේකක් තියෙනවා. දැන් මට ඉන්නම පුළුවන් නේද සිතුවේ එහෙම පොඳ වෙන එක නොබලා ඉන්න පුළුවන්ද කියන එකට එකක් එනවා. පස්සේ මන්ද එහෙම බලද්දි මගේ මට තේරෙනවා නළල උඩට හිත යොමු වෙන එකක්. පස්සේ මේ ඒක සමහර ඉස්සර පොත්වල කියලා දර සමහර කියන්නේ නළල මැද මොකද තුනක්ද මොකද එකක් තියෙනවා තුන්වෙනි හැම මම හිතුවා එහෙම දැන් මිතුණු දැනුමකට යන්නේ හින්දාද කියලා මම වෙන්න දීලා බැලුවා. එතකොට අද මම දැනගත්තා එතකොට මේ හිතේ මම දැක එහෙම මැදකට ගියාම එක සැරයක් සිතුවිලි එහෙමවත් හිතෙන්නේ නැහැ. හොඳටම හිස් වෙනවා. ඒ කියන්නේ දුකකුත් නැහැ සතුටකුත් නැහැ මොකුත් නැහැ. ඒ කියන්නේ හිස් බම්බුවක් වගේ මට ඒක ඉන්නවා.
හරි.
එහෙම ඉන්නකොට දැන් අර දැන් අද මම දැනගත්තා S2 උඩින් තියෙනම කොටසක් නෙමෙයි නළලේ නළලේ උඩමත් නෙමෙයි ඔළුව ඉස්සෙක ඉස්සෙන එක මැද වගේ කොටසට හිත මෙයාම ගාම හිතවල හිතන් එහෙම වෙන එකක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. මම දැන් අර දවස් දෙකකට කලින් සයන් වහන්සේ භාවනා කරන්න වෙලාව බලලා කමටහන් යන්න පුළුවන්. එහෙනම් කොච්චර වෙලා ඉන්නවද කියන බලන්න බලනවා. දැන් මට දවස් දෙකම මතක නැහැ වෙලාව.
හරි.
මම හොඳට බලු වෙලාව. ඉතින් ඒක තමයි පරියන්ක භාවනාවේ තියෙන්නේ. දැන් සක්මන් කරන්න ගත්තාම සයන් වහන්සේ දැන් මම මෙතන කියලා මම සක් මේ කියන්නේ මම මෙතන කියලා පටන් අරන් ඇවිදින කෙනා ගැන තමයි කලින්ම යන්නේ. මට ඒව මුකුත් හිතෙන් ගැටේ නැත්නම් ඒව නෙමෙයි මේ ඇවිදින කෙනෙක් කෙනා ගැන බලනවා. එහෙම ගිහිල්ලා දැන් වෙනද එකපාරම සිතුවිලි නැතු යනවා. ඒ ගියාම ධනිස්යෙන් පහලට බර දැනෙන්න ගන්නවා මේ ස්පාංශ පේන්සිවල. එතකොට අර දැන් ඉස්සෙල්ලා මම ඇවිදින සක්මන් කරනකොට බිලුප තිබ්බේ මුලින්ම දැන් තියෙන රෝදක වගේ මුලින්ම අර කකුලේ ඇඟිල්ලට පස්සේ තියෙන කොටේ මම හිතන එක කියන්නේ අනේ කොටස් තමයි තියලා ඇතුළට වගේ යන්න පටන් ගත්තා. පස්සේ දැන් රෝදයක් වගේ.
හරි. හැබැයි දැන් පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. දැන් ඔතන අපි ආයෙත් සක්මනේදී ඕකට දාන්න නැතිව දැන් මොකද ඉඳගෙන භාවනා කරද්දි දැන් අපිට කෙලින්ම හිතත් එක්ක යන්න පුළුවන් නේ, චිත්තානුපස්සනාවකට දාගන්න පුළුවන් නේ. ඉතින් එතකොට දැන් එතරම් පොඩි වැරද්දක් හදාගන්න ඕනේ. දැන් එතන ආයි නලලට ફોકસ කරන්න යන්න එපා. අපේ අවධානය නලලට ආයි දාන්න ගියොත් එතනත් නිකන් අපි අරමුණක් දුන්න වෙනවා අපේ හිතට. දැන් මොකද දැන් මං දැන් මීට කලින් වතාවේදී විස්තර කරා නේද, දැන් අර හිත එකම අරමුණක්වත් ගන්න නැතුව සැහැල්ලුවෙන් උපාදාන නොකර ඉන්නවා කියලා. එතකොට අපි උවමනාවෙන් එයාට අරමුණක් දෙන්න සුදුසු නෑ කිසිසේත්ම. එහෙනම් වාඩි වෙලත් නලලට එහෙම කියලා අරමුණක්, නලල කියන අරමුණ එතෙන්ට අවධානය යොමු කිරීම කියන එක වෙනුවට නිකන් හිත නිකන් සැහැල්ලුවෙන් විතරක් ඉන්න දෙන්න. දැන් සක්මනේදීත් ඒ දැනෙන දෙයට හිත දානවා වෙනුවට දැනෙන දේ ඔහේ දැනිද්දෙන් බැරිද හිත නිකන් පා කරලා අරින්න, බැරිද නිකන් හිත කොහෙවත් පිහිටුවන් නැතුව තියන්න.
පරියංක භාවනායි මම දැන් මනල්ලට ගිහින් එහෙම හිතලද කියලා බලන්නත් තව මම අද එහෙම මම හිතට එහෙම ඉන්න දුන මම කියන මොකටවත් අරමුණු නොකර.
හරි.
එතකොට අර සියුම්ම මට තේරෙනවා, ඒ කියන්නේ මෙහෙම ස්වභාවයක් ඒකට අර එහෙමවත් අර බොඳ වෙන එකක්වත් ඕනේ නැහැ වගේ එකක්.
හරි.
එතකොට කෙලින්ම තමයි උඩට ගියේ.
මම
අරමුණු කළේ නැහැ නේද?
හා.
දැන් පරි මේ සක්මන් භාවනාදි වෙන්නේ සිතුවිලිම නැතුව යන විනාඩි 15ම.
හරි. ඒක කමන්නේ නැහැ ඉතින්. එතකොට ආයි දානවද මේ? එතකොට ආයිත් මේ කකුලට දානවද?
නෑ සෑස එතකොට වෙන රොබෝ වගේ දින්න ගන්නවා.
ඔව් කමන්නේ නැහැ. ඔව් කමන්නේ නැහැ. දැන් ඔහේ කයට ඔහේ ඇවිදින්න දීලා හිත අරමුණු වලින් තොරව තියාගෙන විතරක් යන්න. සැහැල්ලුවෙන් යන්න තියෙන්නේ. ආයිත් ඒ පාදයේ ස්පර්ශයට හිත දාන්න යන්න එපා දැන්.
ඒක සෑස කෙලින්ම දැන් විනාඩි 15 වගේ දැන් මේ මුළු කැසිතෙලිම නැතුව යනවා.
හරි.
ඒ කියන්නේ ඇවිදිනවා කෙනෙක් කියන ඉන්නකොටම ඩක්කාවේදී කකුලේ බරගතිල මම හොඳටම මේ ස්ලෝ වෙන අර චිත්ත දැන් රොබෝ වගේ දැඩිව අත් දෙක පිටිපස්සෙන් ගිලිහිලා අත් අරියටම නිකන් මේ චලන පසියුම් වෙනවා.
හරි. ඊට පස්සේ
ඒක ඇවිදින්න ගන්නවා නිකන් රොබෝ වගේ.
හා හා. එතකොට හිත කොහෙද තියෙන්නේ?
එතකොට අර ඇවිදින එකේ.
ඇවිදින එකේ. ඒ කියන්නේ තාම ඉතින් අරමුණක තමයි හිත තියෙන්නේ එහෙනම්.
එතකොට සයස් මොකද්ද ඉතින්දී කරන්න ඕනේ? එහෙම යන්න හදනකොටම මම ඉතනදී ඒ කියන්නේ අර මා කකුලට සැලෙනේට යන්න නොදී ඒකත් පරපාත්ත ගන්න ඕනේ.
පුළුවන් නම් පමක් නැහැ. يعني තමන්ට දැන් ඒ හැකියාව තියෙනවා නම් ඒක තමයි කළ යුත්තේ. ඒක තමයි කළ යුත්තේ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අපිට පුළුවන්කම ඇති වෙලා තියෙනවා හිතට උපාදාන නොකර ඉන්න. එහෙමනම් ඉතින් අපි මේ උපාදාන නොකිරීමේ හැකියාව තමයි දැන් දිනු කරන්න තියෙන්නේ. ඒක මං දැන් දිනු කරනවා ඉඳගෙන ඉඳද්දිත් නං ඒකම තමයි දිනු කරන්න තියෙන්නේ ඇවිදිනකොටත්. නැතු ඇවිදිනකොට ආයිත් මම කකුලට ඇවිදීමට අවධානය යොමු කළා දැන් අවශ්‍ය නැහැ. බැරිද නිකන් ඇවිදිනේ කොහේ වෙද්දෙන්? කය ඔහේ ඇවිද්දදෙන්? මම නිකන් චුට්ටක් නිකන් සැහැල්ලුවෙන් වටපිට බලබල ඇවිදිනවා. බලනවා මේ වටපිට පේන දේවල් වලට හිත යනවාද තාමත්. ගිහිලා ඒව එක පැටලෙනවා. දැන් ඔය ආදා අපි කතා කළා වගේ ඒ දකින දේවල් වලට පේන දේවල් වලට ගිහිල්ලා හිත ඒක උපාදාන කරනවාද? ඒක ඇසුරු කරනවාද? කියලා එහෙනම් යා ඔව් ඒක බලන්න.
එහෙම බලුවම එහෙම ඇසුරු කරන්නේත් නෑ. අපි මග්ගවාසි කියෝ විදියට බලන් ඉන්නකොට ඔය ඉන්න මොකුත් හිතිලත් නෑ.
හරි. ඒක තමයි වාත්තන තියෙන්නේ. එතනදී ඇත්තටම ඒ කියන්නේ ඔය හැකියාව තමයි තව තව දියුණු කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ආයේ අර අරමුණක් අස්සර හිත දාන්න යෑම වැරදි.
ඔව්. එතකොට මම සක්මන් කරවට මට තේරෙනවා දැන් මට පුළුවන් හෙටෙන්ට නොයා මේ සක්මන් කරන එක ටික ඉන්න මාසෙපිට තද වෙනකොට මෙතනින් උඩට අරගන්න.
හරි.
එහෙම කරන්නන්නේ සර්මහන්සේ.
මොකද මාංශපේශි තද වෙද්දි?
ඒ කියන්නේ අර දැන් අර රොබෝ වගේ ඇවිදින අර කියන්නේ බොඩම චලන දැන් අර මට හොඳටම පේන තැනට යන්න පුළුවන් යනවා.
ආ හරි.
පුළුවන් එහෙම නොගියා පුළුවන් අර සක්මන් කරනකොට
පාතන් අනහරි. ඒ කියන්නේ දැන් ආයෙත් ඒ කියන්නේ සක්මනේදී විනාඩි 15ක් නෙමෙයි පළවෙනි පියවරේම යනකොටම බලන්න හිත නිකන් කොහෙවත් නොපිහිටවා යන්න පුළුවන්ද? දැන් උතන මෙහෙමයි වෙන්නේ. දැන් අපි මුල් කාලෙදී ඔය උපාදාන නොකරන தത്വයට ගන්න විවිධ ක්‍රම තියෙනවානේ. එක්ක ආනාපානය හරහා ගන්න. නැත්නම් පෙනෙන රූපවල නැතිවීමක් දැකලා ඕනනම් අපි තුමු ගත්තා. නැත්නම් සද්දවල නැතිවීමක් දැකලා ගතතර විවිධ ක්‍රම හරහා ඒ උපාදාන නොකරන தത്വයට ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔය ඒ උපාදාන නොකරන தത്വෙට දැන් ඍජුවම පයින්න අපි බලනවා. නැත්නම් අර අරක හරහා නැවිත් අර විවිධ උපක්‍රම අනුගමනය කර කර නැවත නැවත අර මේ එනවා වෙනුවට දැඩිද මට නිකන් ටික් ගාලා එතෙන්ට හිත දාන්න. ක්ෂණිකව එතෙන්ට හිත දාන්න. ඒක උඩ අමාරුයි අතර. මොකද අර ආපු ගැම්ම නැහනේ. අරකින් ගොඩනගාගත්ත සතිය සමාධිය ප්‍රඥාව නැතුව මම නිකන් කෙලින්ම අත දාන්න යන්නේ. හැබැයි එහෙම කළා බැලුවාම තමයි තමන්ට තේරෙන්නේ ආ දැන් කෙලස් වෙනවා. දැන් ආයි ඒකේ தත්ත්වය තුළ පවත්වන්න විදිහක් නැහැ. මොකද ආයි හිත විසිරෙනවා. හිත අතීතයට යනවා, හිත අනාගතයට යනවා. මොකද මේ තාම කෙලස්. දැන් ඉතින් අපිට සටන දෙන්නේ කෙලස් එක්ක. දැන් අපි හඳුනාගත්ත එක්තරා හිතේ හැකියාවක් නොබැඳුණු පැටලිච්ච නැති සැහැල්ලු හැකියාවක් හඳුනාගත්තා. ඉතින් ඇයි මට මේක පවත්වන්න බැරි? දැන් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අපි අහන්න තියෙන්නේ. ඒතකොට ඒක පවත්වන්න බැරි තාමත් මාගේ හිතේ විවිධ කෙලස් තියෙනවා. ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම ඔන්න තියෙනවා. ඒතකොට ඒ ටික දැන් මතුවෙන්න මම අවස්ථාව සලස්සා දෙමින් ඒකත් එක තමයි දැන් යුද්ධ යන්නේ. දැන් එතකොට ඒ සිතුවිල්ලක් හඳුන ගන්නවා. ඒක අපි හැඩ ගන්න නැහැටි, රටා මවන හැටි, මේ සංස්කරණ කරන හැටි ඒවා බල බල මේ කරන මෝඩකම් ටික පුළුවන් තරම් අඩු කර කර අඩු කර කර හිතට සැහැල්ලුවෙන් ඉන්න පරිසරය සකස් කරලා දෙනවා.
හරි. මට බෝද වෙනවා, ඒක පේන්නේ නැති නිත තියෙනවා, ඇල්ල නැති තැනකින් අර තෙල් තට්ටුව තෙල් වගේ තියෙනවා වගේ එකක්.
හරි.
ඒක දැලෙන්නේ
නැහැ. හරි. හරි. ඒක හොඳයි. ඒක හොඳයි. ඒක තමයි සමහර වෙලාවට දැන් අපි භාවනා කරනවා කියන ආකල්පයකින් අර કૃතිමව වාඩි වෙලා ඕක කරන්න ගියාම සමහරට ඔන්න හිත නිකන් පටලව ගන්නවා වැඩි. මොකද අපි දඟලනවා ඕන්ට වඩා දඟලනවානේ. එහෙම නැතුව නිකන් හිතන්න පුටුවක් තියලා ඔහි නිකන් වාඩිලා ඉන්නවා සැහැල්ලුවෙන්. ලස්සන්ට හිතත් ඉන්න කොහෙවත් ඉන්නේ නැතුව, ඒ කියන්නේ කොහෙවත් පිහිටන්න නැතුව ඔන්න හිත තියෙනවා.
ඒ නිසා දැන් මට අර භාවනා කරනේම වෙන සොයා ගන්න බෑ. හැම වෙලේම තියෙන
අර හිත එහෙම. නෝ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ නිකන් ප්‍රතිවේක්ෂා කරලා බලනවා නම් මේක නිවැරදිද කියලා තේරුම් ගන්න බලනවා නම් නිකන් චෙක් කරලා බලනවා නම් බලන්න තියෙන්නේ මේකයි. හිත කොහේ හරි ඇලිලා තියෙනවද? මොකක් හරි මත පිහිටාගෙන තියෙනවද? හිතට අරමුණක් තියෙනවද? නැත්නම් හිත ඇතුලේ මොකක් හරි නිරූපණයක් තියෙනවද? මොකක් හරි හිතේ සිතුවිල්ලක් තියෙනවද? ඒ මොකක්වත් නැතුව හිතන්න හිතේ කිසිම චිත්ත රූපයක් නැහැ. හිත හොඳට ඉඩකඩ සහිතයි. හිතේ මොකක්වත්ම ආතතියක් නැහැ. හරි සැහැල්ලුවක් තියෙන්නේ. සංසිඳිච්ච ගතියක් තියෙන්නේ. නතර වෙච්ච ගතියක් තියෙන්නේ. එහෙමනම් ඉතින් යන විදිය හොඳයි.
ඒ සාමාන්‍යයෙන් සිත තියෙනවද? යමක් ආවම ඒක තේනවා.
දැන්
ප්‍රශ්නයක් අන්නේ කුටස තියෙනවා.
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. හරි. ඒකේ වරදක් නැහැ. හොඳයි හොඳයි. 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 තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ස්වීනීතාට ඉදිරිපත් කරන්න කලෝ.
තෙරුවන් සරණයි සම්නාංශ. මම හිතුවද පපංච කියන එක මම හිතේ එක අභ්‍යන්තරයේද පපංච කරන්න කියලා. මොකද දැන් එළියේ කියන්නේ අපි බාහිරෙන් කිම මම බාගලුප්පියක් දකිනවා. හැබැයි ඒක මම කියනවා මගේ දරුවා කියලා. එහෙනම් මගේ දරුවා කියලා ඇතුළට අරගෙන මම ඒක වටේ මේ දරුවාත් එක්ක සම්බන්ධ ලෝකයක් හදා ගන්නවා. ඒක ඉතින් වෙන්නේ අභ්‍යන්තරනේ විතර සන්නත බාහිරට ඉන රූපය නිකන් වර්ණයක් හරි සබ්දයක් හරි මොකක් හරි නේද කියලා මට හිතෙනවා.
ඔව් නෑ, බාහිර රූපයෙන් තමයි ඒ ට්‍රිගර් එක වෙන්නේ. ඉතින් අර පොඩි උත්තේජනයක් දීලා පටලවණය වැඩේ වෙන්නේ බාහිරෙන්. ඊට පස්සේ ඉතින් අපි ඒක අල්ලගෙන ඇතුලේ කතාව හදා
ගන්නවා.
හරි. ඔව් ඔව්.
අවහකේ
ඉතලස. ඔව් ඔව් හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සුරංගනීට ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරුවන් සන්නයි ස්වාමීන් වහන්ස, ඇහෙනව නේද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, සක්මන පරියන්කේ පුරුදු විදිහට කරගෙන යනවා. නමුත් දැන් නැවතත් පරියන්කේදී බෙල්ල කඩා වැටීම කියන එක දරුණු ලෙසම ඇති වෙනවා. දැන් ඕක දෙතුන් විඩක්ම ඇති වුණාම ලොකු හමුදුරංගෙන් ලැබිච්ච අවවාදේ තමයි එතෙන්ට අවදි වෙන්න කියන එක. ඒ නිසා නැවතත් ඒක සිද්ධ වෙන තැන දිහා බලාගෙන ඉන්නකොට ඒක දැනෙන්නේ මට. මම දැන් සක්මණින් ඉවර වෙලා පරියන්කේට ගිහාම දැනෙන්නේ ගොඩාක් හුස්ම රැල්ලක් දැනෙන්නේ. එතකොට හරියට ඇඟේ වේදනා දැනෙනවා. ඒ වේදනා සමහන් වුණොත් හැම නිකන් සමාධියකට යනවා වගේ සිද්ධ වෙලා, ඒ සමාධිය තුලින් තමයි අර බෙල්ල කඩා වැටීමක් වෙන්නේ. ඒකට නොගිහින් ඉන්න නම් මම එක්කෝ අර දැන් මෙනෙහි කිරීමක් වගේ එකක් අල්ලන්න තියාගෙන ඉන්නවනේ හිතේ. ඒ හින්දා හිතෙන් මේ ඒක අල්ල ගැනීම කියන එකේ අරමුණේ ඉන්නවා. බෙල්ල කඩා වැටෙන තැන මුලින්ම අල්ලන්න කියන අරමුණේ ඉන්නවා. එතකොට මට දැනෙනවා මං අරමුණක හරි මොකක් හරි සිතිවිල්ලක හරි සිතිවිලි ආපුදාකට එහෙම ඉන්න දවසකට බෙල්ල කඩා වැටීම ගොඩක් අඩුයි.
හරි.
අර සමාධියකට ගිහාම තමයි ඒක එහෙම වෙන්නේ.
හරි.
ඉතින් හැබැයි දැන් බෙල්ලේ පුදුම වේදනාවලුත් තියෙනවා මට, ඔය බෙල්ලේ අසනීප තත්ත්වෙකුත් තියෙනවා.
හරි.
ඒ නිසා මට උපදෙසක් ගන්න.
ඔව්. මෑණියන්ගේ සක්මනේදී මොකද වෙන්නේ?
සක්මනේදී නම් පය දෙක තුන යනකොට හොඳට හැම පැත්තටම හිත වික්ෂිප්ත වෙනවා දකින්නවා.
වික්ෂිප්ත වෙනවද? ඒ කියන්නේ වික්ෂිප්ත වෙනවා දකින්නවා කියන්නේ ඒ කියන්නේ මේ ටික වෙලාවක් යනකොටම හිත හැම අතම දුවන්න ගන්නවද?
එහෙමයි දුවනවා. එහෙම දුවපුවාම මම ඒක දකින්නවා. ඒක මම දැක දැක මම සක්මන් කරනවා. ඊට පස්සේ ආපහු හිටපු ගමන් පායට ඉන වෙලාවල් දකින්නවා. කකුල් ඇඟේ මේ දැන් පය වදින දේවල් ඒ වගේ අර මූලික දේවල් වලටත් ආය යනවා, ආය පිට දේවල් වලටත් යනවා. ඒ විදිහට සක්මන හැම පැත්තටම දුවනවා. සක්මනත් හරිම වේදනාකාරී සමහර වෙලාවල් වලට.
ඔව්. ඒක මීට කලින් වතාවල් වල එහෙම ඒ හිත වික්ෂිප්ත වෙන ගතිය අඩු වෙලා මේ සක්මනේදී පාදයේ හිත වැඩි වෙලා පිහිටපු අවස්ථාවන් උදා වෙලා නැද්ද?
තියෙනවා.
එතකොට මොකද කළේ?
ඔව්. සක්මනේම ගොඩක් වෙලාවට හිත පිහිටපු අවස්ථාවල් ඉස්සර තිබුණා.
ඔව්.
ඊට පස්සේ ටිකෙන් ටික ඒවා නැතුව ගියා. ඊට පස්සේ අර එන දේ දිහා බලාගෙන ඉන්න කීවම මම ඉතින් ඔය ඕනෑම දෙයක් ආවත් ඒ දේ දැනගෙන හැමම අර සක්මන් කරන එක පෑ සක්මන් කරනවා.
ඔව්. කමක් නැහැ. සක්මන් කරන එක සක්මන් කරන්න වරදක් නැහැ. නමුත් ඒකේ තාමත් අපිට කියන්නේ අපි ඔය අනුගමනය කරන උපක්‍රමය හරහා දැන් කාලයක් තිස්සෙත් ඒ උපක්‍රමය අනුගමනය කරනවා නම් හිතේ සංසිඳීමක් පහළ වෙලා නැත්නම් සිතුවිලි වල එන සිතුවිලි ප්‍රමාණයේ අඩුවක් තේරෙන්නේ නැත්නම් සිතුවිලි අතර පරතරයක් දැනෙන්නේ නැත්නම් කියන්නේ තාම අපිට මේ ඒ පැත්තෙන් ය아가න්න බෑ. නම් පොඩ්ඩක් මුලදී අපිට ඕන නම් නැවතත් පුළුවන් පාදයේ ස්පර්ශයට හිත තියලා ඒ කායानुපස්සනාවෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. එතකොට වැඩේ ලේසි. මොකද ඒකාග්‍රතාවයක් සතිමත් බවක් අපි කායानुපස්සනාව මුල් කරගෙන සකස් කරගත්තා. ඊට පස්සේ හිමීට ඔය දැන් කරන වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ කායानुපස්සනාවට හිත පිහිටියට පස්සේ හිතන්න දැන් ආයෙත් පාදයේ ස්පර්ශයට හිත තියාගෙන ගියා. දැනෙන ස්පර්ශයක් ගානේ බැලුවා. ඔන්න හිත කියෝන එක දැන් අඩු වුණා. දුවන එක අඩු වුණා. එහෙමනම් ඊට පස්සේ හිත දිහාත් බලන තත්ත්වයක් තියෙනවා. මොකද අවශ්‍ය කරන හැකියාව කුසලතාවයේ පහළ වෙච්ච නිසා. එහෙම නැතුව පටන් ගත්ත තැන ඉඳන්ම අපි හිත දිහා බලන්න ගියාම ඔය මට්ටමේදී හිත විසිරෙන ගතිය එහෙම්ම තියෙනවා මිසක් ඒකෙන් ලොකු ශාන්තියක් වෙලා නැහැ වගේ. ඔව්. එනිසා පොඩ්ඩක් ඉස්සෙල්ලා නැවතත් මේ කයටම දාලා බලන්න. සක්මන කරන්න පරයන්කේ නම් මට තේරෙන්නේ ඊට වඩා ප්‍රයෝජනවත් මෙච්චර ප්‍රයෝජනයක් නැහැ. මොකද අර හිත ඔළුව කඩන් ගැටලා අර අතෙන්ටනේ යන්නේ. ඒකේ මහා ප්‍රයෝජනයක් නැහැ ඔය මට්ටමේදී. ඒ නිසා සක්මනෙන් තමයි ගොඩ යන්න පුළුවන්. සක්මනේදීත් කායानुපසනාවෙන් පටන් ගන්න. පාදයේ ස්පර්ශයට හිත දාලා දැනෙන දේවල් වලට මොකද වෙන්නේ කියලා විමසන්න. ඒවැය හට ගැනීමක් වෙනස් වීමක් නැතිවීමක් මේ වගේ ඒ සූක්ෂම පැති ටිකක් විමසමින් යන්න. එතකොට ඔන්න සතිය සම්පජඤ්ඤය ආයිත් මේ පණ ගහලා එනවා. ඒගොල්ලෝ ටිකක් වර්ධනය වෙනවා ඉස්සරහට එනවා. ඊට පස්සේ Tamante යම් වෙලාවකදී හිතුණා නම් දැන් නම් හොඳට හිත මේකේ තියෙනවා සැහැල්ලුයි. දැන් හිත පිට යන්නේ නැහැ කියන ඒ විශ්වාසය ආවනම් ඊට පස්සේ ඕනේ නම් හිත දිහා බලන්න වෑයමක් දරන්න පුළුවන්. ඔව් ඔව්.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාල් චිදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ ප්‍රශ්නේ මේ අද ධර්මදේශනාවට සම්බන්ධ කෙටි ප්‍රශ්න ටිකක් පැහැදිලි කරන්න සර. සමාධියේදී අපට උනේ අපි සමාධියට බැස ගන්න එකයි බැස ගන්න එකටත් සමාධියේ බැස නොගන්න අවස්ථාවත් විස්තර වුණා. ඒකදී අපිට ඒක අඳුර ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒතුනේ. දැන් සමාධියට බැසගත් සමාධිය කියලා ඉත ඒකේ තියෙන සැපේට සුඛේට හිත තිබ්බොත් තමයි කියලයි. අනිත් එක මට අනිත් පැත්ත හිතුනේ සුඛේට නැතුව ඒකේ තියෙන ඒකාග්‍රතාවයට සිත තිබ්බොත් ඒ කියන්නේ ඒ සමාධියට ඇලිලා නැහැ කියන එක.
ඒකාග්‍රතාවය විතරක් නෙමෙයි දැන් හිතන්න ප්‍රථම ධානය කියලා. දැන් ඒකෙනම් එතෙන්දී ඔය මුළු පද්ධතියම පේන්න ඕනේ ඒකට බැහැගත්ත නැති තත්වයකදී. ඒ කියන්නේ දැන් හිතන්න අරමුණු වැඩ කරන හැටි, නැවත නැවත හිත අරමුණට නංවන හැටි, ඒ ਵਿਚාරය කියන එක හැසිරෝන හැටි, යම් කිසි ප්‍රීති තත්වයක් පහළ වෙන හැටි, මුළු චිත්‍රයම නිකන් මේ පද්ධතියම දිහාම සිහින් බලන් ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕනේ. එතකොට නම් ඔන්න කියන්න පුළුවන් මේක අස්සේ රෙංගගෙන නැහැ මෙයා ඉන්නේ නිකන් බාහිරව. මේ தත්ත්වයේ දිහා ඒ අත්දැකීම යනවා, අත්දැකීම සිද්ධ වෙනවා. මේ අත්දැකීම දිහා බාහිරින් ඉඳගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් தත්ත්වේ තියෙනවා. දැන් ඕක ඇත්තටම මේ එකාතකින් බැලුවාම මේ මොකද්ද මේ චිත්තානුපස්සනාදී බුදුහාඳුර විස්තර කරනවා. දැන් සමාහිතං චිත්තං පජානාති කියලා මට්ටමක් එන්නේ නේද? ඔව්. ඒ සමාහිතං චිත්තං පජානාති කියලා කියද්දී එතකොට කවුද මේ දැනගන්නේ? එතකොට නේ සතිමත් භවෙන් තමයි දැනගන්නේ. ඒ කියන්නේ සතිමත් භව කියන එකයි සමාහිත භවයි කියන එක නිකන් දෙකක්. එතකොට සමාහිත භව තියෙනවා. හැබැයි මම ඒක අස්සට ගිහිල්ලා නැහැ. දැන් මෙහෙම හිතමු අපි. දැන් හුස්ම ගැනීම කියන එක කය කරගන්නවා. හැබැයි මට පුළුවන් හුස්ම ගැනීම දිහා බලන්න. එතකොට මම ඉන්නේ ඒ සතිමත් භව තුල පිහිටාගෙන හුස්ම ගැනීම ඉතින් කය විසින් සැහැල්ලුවෙන් කරගෙන යනවා. එතකොට මට පුළුවන් මේ හුස්ම ගැනීම දිහා සැහැල්ලුවෙන් බලන්න. එහෙම නැත්නම් අපිටම වේදනාවක් ඔන්න පහළ වෙලා තිනවා. මට පුළුවන් වේදනාවෙන් අයින් වෙලා වේදනාව දිහා බලන්න. මට සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලෙන් අයින් වෙලා සිතුවිල්ල දිහා බලනවා. ඒ වගේ හිත සමාධිමත් වෙලා තියෙනවා. සමාධියෙන් අයින් වෙලා සමාධිය දිහා බලනවා. හිත එකඟ වෙලායි තියෙන්නේ. හැබැයි ඒක බලන්න පුළුවන් අමුතු කුසලතාවයක් අපිටල දැන් හැදිලා තියෙනවා. එතකොට නිකන් අර මගේ අදීක්ෂණයේ යටතේ තමයි දැන් මේ සමාධිය පවතින්නේ. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි කතා කරන්නේ. එතකොට එක එතන ඒකාග්‍රතාවයේ විතරක් නෙමෙයි එතකොට යාට හසු වෙන්නේ ප්‍රීතියක් පහළුනොත් ඒකත් එයා තේරුම් ගනීවි. නැත්තම් විතක්කයක් වෙනවා නම් ඒකත් එයා තේරුම් ගනීවි. එතකොට එයාගේ අදීක්ෂණයට මේ මුළු පද්ධතියම අහු වෙනවා.
එහෙමයි සර්. ඒ කියන්නේ විහා බලාගෙන ඉන්නකොට විතරක් වගේ නේද?
බලාගෙන ඉන්න පුළුවන් ඒකට අහු වෙන්නේ නැතුව නේද? ඒක අසර රිංග ගන්න යන්නේ නැතුව.
එහෙමයි.
යම්කෙසේ නිකන් දුරස්ත බවක් පවත්වාගෙන ඒක බලන් ඉන්න පුළුවන්.
එහෙමයි.
ඔව්. ළඟ තමයි. සෑහෙන කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මතුවෙන අරමුණේ හිත සමාධිය එකඟ වෙනවා නම් එතනදී ඒකට කණික සමාධිය කියලා කියනවා. දැන් මෙතන දිගින් දිගටම හුස්ම ගැනීම සිද්ධ වෙනවා. ආශ්වාසයක් ගන්නෙම ආයේ කොහේවත් කඩතොළු මොකක්වත් සිද්ධ වුණේ නැහැ. මතුවෙන එකේ අපි ඒක කරගත්තා. ඉතින් එතන සමාධිබත්තාවක් තියෙනවා. ශනික සමාධියකුත් තියෙනවා. සතියකුත් තියෙනවා. මොකද හිත අතීතයේ ගිහිලා පැටලීමක්, අනාගතයේ ගිහිලා පැටලීමක් නැහැ. මේ එළඹෙන අරමුණේ සිහියෙන් වර්තමාන මොහොතේ එළඹ සිට සිහියෙන් වාසය කරනවා. ඉතින් මේ දෙකේ හරි නිකන් අර එහෙම ඔය මට්ටමට එනකොට නිකන් සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශයේ වරද්දක් නැහැ. ඉතින් මේ අඛණ්ඩ සතිය කියන එක තුල සමාධි ලක්ෂණ තියෙනවා.
එහෙමයි
සර්. හැබැයි දැන් අද අපි කතා කරව මට්ටමේදී දැන් හිතන්න සතියෙන් තොර මට්ටමකදී සමාධියක් තියෙන්න බැරිද? ඒකත් වෙන්න පුළුවන්. එතන තමයි අපි පටලව ගත්තේ නේද? දැන් අපේ සතිය දැන් එන්න දුර්වල වුණා. සමාධිය ඉස්සරහට ආවා. දැන් ඔන්න හිත ටට් ගාලා ගිහිල්ලා ඒක අස්සට යනවා. රිංග ගත්තා. එයා යාගේ ලෝකෙට ගියා. දැන් මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔන්න දැන් සමාධිය විතරයි තියෙන්නේ. සතිය දුර්වල වෙලා. ඒ නිසා එතකොට අන්න අඳුර ගන්න පුළුවන් ආ මෙහෙම සමාධිය කියන එකකුත් තියෙනවා. දැන් එයා කොහෙවත් යන්නේ නැති නිකන් අර ෆ්‍රිජ් එකක් ඇතුළට වෙලා දොර වහගත්තා වගේ. දැන් ඉතින් වෙන කොහෙවත් යන්න බෑ. කූල් එකේ ඇතුළට ඉන්න විතරයි තියෙන්නේ. මොනවාද වෙන්නේ එළිය කියන්න දන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයකුත් තියෙනවා ඉතින්. ඒක ඒක ගැළපෙන්නේ නැහැ. ඒක නිවැරදි එකක් නෙමෙයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ.
ඒක තමයි සංසතිය අර අර ඉන්ද්‍රිය මට්ටමේදී ඒක බැලන්ස් කරන්න
කියලා. අන්න රයිට්. අන්න හරි. ඔව්.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට තව එකක් පිටුට ආවා. දැන් කොහොම ඒක ඉන්ද්‍රිය බල එහෙම උඩට ගිහිල්ලා දැන් පොජ්ජංග මට්ටමට ගිහිල්ලා අපි කියමු ඉන්හාට ආරිය අෂ්ටාංග මාර්ගයේදී සම්මා සති සම්මා සමාධි කියන මට්ටමකට අවදි වෙනම එතෙන්දී ඒ යෝගාචරයට මේකට ඇලීමක් නැතුව ඇති කියලා.
ඒක තමයි. අපි ওই කාරණාව වෙනම සාකච්ඡා කරමු. මොකද්ද මේ සම්මා සමාධිය කියලා කියන්නේ? කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මොකද ඇතැම් තැන්වලදී සම්මා සමාධිය කියන්නේ ධ්‍යාන මට්ටමක් කියලා විස්තර වෙලා තියෙනවා. ඇතැම් තැනක සම්මාදියා සමාධිය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඊට වඩා මේ කලින් මාර්ගාංග 7 ලස්සන්ට නිකන් එකලස් වෙලා ආවහට පස්සේ තියෙන தത്വය තමයි සම්මා සමාධිය තියෙන්නේ කියලා. ඔය මහා චත්තාලීසක සූත්‍රයේදී එහෙම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි ඔය කාරණේ අපි වෙනම දවසක සාකච්ඡා කරමු. හොඳයි සයින්ස් අසතේ මට්ටම් හිතෙන්නේ නෑ. මට්ටම් හිතෙන්නේ ඊට වඩා බුදුහාඳුරෝ ඒක යෝගාවචරයට උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගත්ත සුළු මොහොතකට හෝ හිතේ පිරිසුදු බව ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට ඒ ප්‍රභාෂර தত্ত্বය ගැන යම්සේ අත්දැකීමක් තියෙනවා කියලා වගේ තමයි විස්තර කරන්නේ. දැන් අර කියන්නේ අර ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං ඕ මේ උපක්ඛිලේසේහි විපමුත්තං තං සුතවතෝ අරිය ශාවකෝ චිත්ත භාවනං අත්ථීති වදාමි. ඔන්න ඔය වගේ ප්‍රකාශයක් එනවා. ඒ කියන්නේ දැන් මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි මේ එළියෙන් ආපු උපක්ලේශ ධර්මයන් හින්දායි මේක කිලුටුලා තියෙන්නේ. හැබැයි වේලාවකදී ඔන්න මේ ඒ කිලුටු කරන ධර්මයන් හිතින් ඉවත් වුණා. දැන් ඉවත් වුණාට පස්සේ දැන් තියෙනවා විමුක්ත තත්ත්වයක්. తాවකාලිකයි. දැන් මේක දන්නවා දැන් අර සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඉතින් ඒ නිසා දැන් එයා වැඩේ පටන් ගන්නවා. එයාට හොඳ විශ්වාසයක් පහළලා තියෙනවා භාගතුන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ තත්ත්වයක්මත් දැන් එයාට චුට්ටක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් එයා වැඩේ කරගෙන යනවා. එයාට චිත්ත භාවනාව හොඳට සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඒක කෙලින්ම රහතන් වහන්සේගේ මට්ටමට දානවට වඩා తాවකාලිකව හෝ ඒ නිකන් හිතන්න මේ ගඟක පාසි බැඳිලා බන් තියෙනවා. අපිට මුළු ගඟම මේ පාසි වලින් තිබුණේ. හැබැයි කවුරු හරි ගිහිල්ලා මේ පාසි ටික පොඩ්ඩක් එහාට කළා. මැද්දෙන් අපි කිව්වෙ එහාට කළා කියලා. ඉතින් එහාට කළාම උන ටක් ගාලා අර පිරිසුදු වතුර ටික පේනවා. ඉතින් අර අවුරුදු ගානක් තිස්සේ පාසි තිබුණයි කියලා අර පිරිසුදු වතුර ටික මතු කරගන්න බාධාවක් නැහැ. පාසි ටික අයින් කරපු ගමන් මේ පිරිසුදු වතුර ටික මතු වෙනවා නේද? හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ අපි හැබැයි ඒ අත අයින් කරපු ගමන් ආයෙත් පාසි ටික ලං වෙලා ආයෙත් පාසි වලින් වහ ගනීවි. නමුත් පිරිසුදු වතුර දැක්ක එක්කෙනාට දැන් විශ්වාසයක් තියෙනවා මම මේ පාසි ටික ඉවත් කරන්නයි දැන් තියෙන්නේ. එහෙමනම් අනිවාර්යෙන් මේ පිරිසුදු වතුර කියන එක මට ආවේනික ලක්ෂණයක්. පිරිසුදු බව කියන එක මේ හිතේ ආවේනික ලක්ෂණයක්. මට තියෙන්නේ මේ පාසි ටික අයින් කරගන්න එක කියලා යාතුල අර විශ්වාසය ගොඩ නැගිනවා. ඔව්.
තේරුණා
ඔහොම විවිධ මත තියෙනවා. දැන් ඒ මූලපරියාය සූත්‍රයේ අවසානයේදී උන්වහන්සේලා මේ කැමැත්තක් සතුටක් පහළ නොවුනේ උන්වහන්සේලාට මේ තත්ත්වය වැටහිච්ච නිසා කියලත් සමහරලාට අර්ථ දක්වන්න පුළුවන්. ඒක කටුකෙන් සාන්නාසේ එහෙම කියනවා. මොකද දැන් තේරුණා වැඩේ වැරදුනා කියලා මේ නිබ්බාණයට පවා මේ 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 ඇලුනා ඇලීමක් තියාගන්න එපයි කියලා මේ බුදුහාඳුරෝ කිව්වේ කියලා තේරුණා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔන්න මේ 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 තිකැස්සුණා. එහෙම කියලා දැන් කියන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියමුකෝ. අනිත් කාරණාව තමයි දැන් ඔය චතුර්ථ ධ්‍යාන මේ එක. ඉතින් ඒකෙන් නම් ඇත්තටම විවිධ සූත්‍ර හම්බ වෙනවා. එතෙන්ටම යන්න අවශ්‍ය නැහැ. පළවෙනි දෙවෙනි තුන්වෙනි වට්ටම් වලදී ඕක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තවත් දැන් ඔය මේ හිතන්න මේ දැන් ඔය චක්කුපාල මහරහතන් වහන්සේ. ඒ වගේ ඉතින් අර බොහෝ දෙනෙක් රහතන් වහන්සේලා ගැනවත් ඉතින් කියවෙනවා මේ මොකක්වත්ම ඔය පුබ්බේ නිවාසානුස්සති ආදී මොකක්වත්ම මේ එකක් නැහැ. හැබැයි සම්පූර්ණයෙන්ම ප්‍රඥා විමුක්තයි. අරහත්ත්වයට පත් වෙලා කියලා. ඒ නිසා අපිට කොයි මට්ටමක සමාධියක් අවශ්‍යද? මේවා අනිවාර්යෙන් චතුර්ථ ධ්‍යානෙට යන්න ඕනේ. නැත්තම් පළවෙනි ධ්‍යානෙම කරගන්න පුළුවන්ද? පළවෙනි ධ්‍යානෙමත් නැතිව උනත් උපචාර සමාධියකින් මේක කරගන්න පුළුවන්ද කියලා එහෙනම් අපිට යම් විමර්ශනයක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඕක ගැනත් අපි ටිකක් ඉදිරියේදී කතා කරන්න බලමු. දැන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ එහෙම දරණ මතය තමයි ඒ සමත ධ්‍යාන තියෙනවා. හැබැයි විපස්සනා ධ්‍යානත් තියෙනවා කියලා උන්වහන්සේ මතයක් ඉදිරිපත් කරනවා. ඒ විපස්සනා ධ්‍යාන මට්ටමේදී නැවත නැවත මේ හිත අරමුණට නංවමින් විපස්සනා වඩමින් අරමුණ විමසමින් ඉඳද්දී ඔන්නේ විතක්ක විචාර පිටිසුක ඒකාග්‍රතාව මතු වෙන්න පුළුවන්. ඒක ප්‍රථම ධ්‍යාන මට්ටම වශයෙන් හඳුන ගන්නවා. ඉතින් ඒකෙත් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ධ්‍යානයක් කියන එක හඳුන්වන්නේ ඔන්නේ ධ්‍යාන අංග මත. ඒතර ඒ ධ්‍යාන අංග ටික මතු වෙලා එනවනම් විපස්සනාවේදීත් විතක්කේ හොඳටම ක්‍රියාත්මකයි, විචාරයේ හොඳටම ක්‍රියාත්මකයි, වැඩේ සාර්ථක වීම නිසා ප්‍රීතිය සුඛයක් සැහැල්ලුවක් තියෙනවා, හිතත් ඒකාග්‍රයි. ප්‍රථම ධ්‍යාන ලක්ෂණ ටික හොඳට පෙන්නුම් කරනවා. විශේෂත්වය තමයි යාට මේ සිද්ධ වෙන දේ ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. විපස්සනාවක් කෙරෙනවා. මේක උන්වහන්සේ අත් දක්වනවා. මේක තමයි විපස්සනා ප්‍රථම ධ්‍යානය කියලා. ඒ නිසා ඕවා සම්බන්ධයෙන් අපි බලමු ඉස්සරහට තව ටිකක් සාකච්ඡා කරන්න. ඒවා තමයි ඉතින් විමසන්න තියෙන්නේ මේ සූත්‍ර දේශනා මාලාව පටන් ගන්නත් හේතුනේ ඔය කාරණා නිසා. අපි අතර විවිධ මතභේද තියෙනවා ඕවා සම්බන්ධයෙන්. ඉතින් පොඩ්ඩක් බලමු ඉදිරියේදී ටිකක් ඕවා විමසලා බලන්න. In this very life පොත තියෙන්නේ. ඒකෙත් තියෙනවා. ඒ කියන්නේ මහා සිසඩෝ සාමීන් වහන්සේ කියපු එකම උන්වහන්සේ සනාථ කරනවා In This Very Life කියන පොතේ විපස්සනා ධ්‍යාන සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් ඔව්. එහෙම කියන්න පුළුවන් සුත්ත නිපාතයේදී එච්චර අර සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටමන් විස්තර වීමක් නැහැ. කෙලින්ම අරහත්ත්වයටපත් වීමයි විස්තර වෙන්නේ. මජ්ක්‍ධිම නිකායට එනකොට ඒ මුල් මුල් මට්ටම් පවා විස්තර වෙන තත්ත්වයක් තියෙනවා. හොඳයි.
ඊළඟ ගැටලුව අනුලට ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙඩ් වන්සන් ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම පාරයන්ක භාවනා වේදෙන කොට දැන් කීප සති කීපයක් සති තුන හතරක් වගේ කාලෙක ඉඳලා හිස්සවකාසයට යනවා. ඒ ගිහිල්ලා එක එක සෑහෙන වෙලාවක් ඉන්නවා. අවකාශය නිරුද්ධ වෙනවා, නැවත අවකාශයට යනවා, නැවත නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට පැයකමාරක් දෙකක් පරයන්ක භාවනාව ඉන්නවා. සිතුවිලි මොනවාක්වත්ම නැහැ. බාධාවල් ගැටලුවකුත් නැහැ. එතකොට මේක දිගටම පවතින නිසා මට ඇතිවුණා සිතට මේක මම කරන විදිහේ යම් කිසි දෝෂයක් තියෙනවද කියලා මට පහද ගන්නයි මම අද මේ ස්වාමීන් වහන්සේට කතා කළේ.
එතකොට මෑනියෝ සක්මන් භාවනාවක් කරනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. මේ සක්මන කරනවා පැය භාගයක් විතර. ඒක කිසි ගැටලුවක් නැහැ. අර තන පිටියේ පහු කරමින් යනවා පිටය තේරෙන්නේ. ඒවැදි ඉන්ද්‍රිය පද්ධතියට දැනෙන ශබ්ද ගැන කිසි ගැටලුවක් නැහැ. පිටිය පහු කරමින් ඇවිදින එක තමයි කෙරෙන්නේ. ඒකේ කිසිම බාධාවක් නැහැ. මම කමටහන් දියමින් ඉන්නේ ස්වාමීන් වහන්සේ. නමුත් මට මේක ගැටලු ආපු නිසා මට හිතුණා මේක වාචිකව වාසයට පවසලා මේ ගැටලුව හිතේ තියෙන කුකුස අරගන්න ඕනි කියලා.
ඔව්. දැන් මෙහෙමයි. දැන් සක්මන් භාවනාවේදී බාධාවක් නැහැ කියන එකයි, සක්මන් භාවනාවේදී දැනෙන්නේ මොකද්ද කියලා අපිට දැනගන්න බැරිද?
සක්මන් භාවනාවේදී මුලින් ඉතින් මේ පාද දැන්න ස්පර්ශය සුරංග වල සංවේදී බව ඒවා ඔක්කොම දැනුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කාලයක් වෙනකොට මම මේ දැන් තමයි පැය භාගෙ නැත්තම් මම මේ අස්සනෙක්ව ගතිය වැඩි වෙන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මට ඇවිදින්න බැරි අපහසුතාවයක් වුණා. ඊට කලින් මම පැයකට වැඩිය පැය ඇවිදලා එන්න මම ඔබ වහන්සේලාට වාර්තා එවෙලා තියෙනවා.
නෑ ඒක තමයි. එතෙන්ද මොනවද දැනුනේ? මොකද්ද තේරුනේ?
තේරුනේ මම යන බවක් මට දැනෙන්නේ නැහැ. මම යන බවක් මට දැනෙන්නේ නැහැ. ස්පර්ශ බැලුවොත් තේරෙනවා, නැත්තම් මම එවිදිනවා.
ඔව්, ස්පර්ශ බලන්න වෙනවා. මුල් කාලෙදී අපිට ස්පර්ශ බලලා ස්පර්ශ වලින් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහවන්ත වේතු වෙනවා.
එහෙම ගුණා ස්වාමීන් වහන්සේ මුලින් පාතලෙන් මම දැන් අවුරු දුකේ පැතිසෙන්ලා ඒක සක්මන කරනවා. මුලින් ඒ ස්පර්ශ ඔක්කොම දැනිලා ඊට පස්සේ ඒවා නිරුද්ධ වේගන යන එක තමයි ඊට පස්සේ තේරුනේ. දැනෙනවා නිරුද්ධ වෙනවා, දැනෙනවා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ දැනීම පිළිබඳ ඊට පස්සේ මට තේරුනේ දැන් මං ඉස්සරහ පිටුනේ කය විද්දේ මට ඊට පස්සේ දැනීම බැලුවොත් දැනෙනවා නැත්තම් මම ඇවිදිනවා විතරයි අර මට හිතෙන විදිහට අර ගෙඩි පිටින් ඇවිදිනවා කියලා කියන්නේ අන්නේ මේකක් තමයි දැනෙන්නේ ශබ්ද බාධාවක් නැහැ වෙන ස්පර්ශයන් ගැටලුවක් වුණේ නැහැ දැනෙද්දී පිට යාම තම කලාතුරකින් වෙන්නේ අරමුණේ සිත රැඳිලා තියෙනවා වම් දකුණ කියලා හිතන්න ඕනේ ඒක ඇවිදගෙන යනවා විතරයි
හොඳයි එතකොට හොඳයි හොඳයි මේ ඒ පේන අරමුණු ඔස්සේ හිත යනවද
එහෙම යන්නේ නැහැ
සෝ යන්නේ නැහැ එතකොට දැන් එතකොට අරමුණේ හිත තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ කොයි අරමුණේද දැන් හිත තියෙන්නේ
සක්මනේදී මම වම දකුණ කියලා පටන් ගන්නවා ඒ නමු එක වෙලාවකදී එක දිගටම යනවා මම ඇවිදිනවා මට මේ දැන් විමර්ජිනෝ නම් මේ චයිල්ඩ් බොඩුව කොට්ටු බහිනෝ විතරයි මට පේන්නේ
හිතේ සමාධි ගතියක් නම් තියෙනවා මට තාම පැහැදිලි මදි මේ يعني විපස්සනා පැත්ත කොච්චර දුරට ඉස්සරහට ඇවිල්ලාද කියලා. ඒක තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. يعني දැන් හිතේ අපේ සතිය දිනුනනවත් එක්ක හිතේ සමාධියක් හැදෙනවා. ඉතින් ඒ තුලින් අපිට තුල යම්කිසි කායික සැහැල්ලුවක් එනවා. දැන් හිත බාහිර අරමුණු වල යන්නේ නැහැ. ඒ සැහැල්ලුවෙන් ඇවිදින්න පුළුවන්. ඉතින් එතන ඒකත් එක පියවරක් තමයි. ඒකත් එක ප්‍රතිඵලයක් තමයි. හැබැයි එතන නතර නොවි දැන් ඒ හැදිච්ච සමාධිමත් හිත පාවිච්චි කරලා පුළුවන් තරම් මේ අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගන්න වඩ වඩා උත්සාහත් වෙනවා. එතන තියෙනවා එක්තරා අන්දමක ටිකක් වැඩක් තියෙනවා. එතන යම්සි අපේ උනන්දුවෙන් කළ යුතු කාර්යයක් තියෙනවා. අපි ඒක ටිකක් කරන්න අපේ හිත කම්මැලි කරනවා. ඒක මිත්‍ර වදයක් නෙවෙයි. ඉතින් අර මේ සැහැල්ලුවෙන් ඉන්න මිනිස්යාවනේ ගෙනල්ලා ආයෙත් මේක විමසවන්නේ. එතකොට අපි ඒකට අකමැති. ඉතින් ඒක හරහා තමයි හැබැයි නුවණක් දිනුනේ. ත්‍රිලක්ෂණයක් අපේ හිතේ වර්ධනය වෙන්නේ ඔන්නේ නිරීක්ෂණය හරහා ඔන්නේ හොඳට සොයා බැලීම හරහා ඒ කටයුත්ත කොයිතරම් දුරට සාර්ථකව සිද්ධ වුණාද කියන එක තමයි මට විමස ගන්න අවශ්‍ය දැනගන්න අවශ්‍ය
සක්මනේදී පරියන්කේදී
දෙකේදීම
පරියන්කේදී ස්වාමීන් වහන්සේ දැන් උස්මලල්ල නොදැනි ගිහිල්ලා දැන් උස්මලල්ල දැනෙන්නේ ඊට පස්සේ මම උභාසික උපදේශනා මුලින් මුලින් කාය වස්නාව වැඩලා ඊට පස්සේ වේදනාන් වස්නාවත් වැඩලා ඊට පස්සේ දැන් තමයි ඔය සිතේ හිස් බවට ගිහින් තියෙන්නේ දැන් පරයන්කට වාඩි වෙච්ච ගමන් කයට සිත අරගෙන කය මෙනෙහි කරනකොට ස්වල්ප වේලාවකින් හිස් අවකාශයට යනවා ඉතින් ඕක සමාලාට අවකාශයේ පැතිරෙනවා ආලෝකමත් ඉතින් ඒ දිශාව බලාගෙන ඉන්නවා
ආ මෙහෙමයි පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න දැන් එතන ආලෝකයක් පහළ වුණාම දැන් ඒ ආලෝකය දිහා බලනවද
නෑ ආ ඒකේ ස්වාමීන් වහන්සේ ඒ හිස් අවකාශය මට පේන්නේ දවාලක් වගේ දවල් කාලයක් වගේ ඊට පස්සේ දිහා මම බලාගෙන ඉන්නවා ඒක නිරුද්ධ වෙනවා නැවත හිත අවකාශයකට යනවා
ඒ අවකාශය කියන්නේ ඒ අවකාශය කියන්නේ ඔය දවාලද ආලෝකයක් ආලෝකවත් ප්‍රභවයේද
ඒ කියන්නේ නෑ මොනවත් නැති හිස් ප්‍රදේශයක් මට හිතට දැනෙන්නේ එහෙමයි
හොඳට ඉඩකඩ තියෙනවා ඒ தත්ත්වය තුල හිතේ මුකුත් නිරූපණ නැද්ද يعني චිත්ත රූප මුකුත් නැද්ද
ඒක නෑ මොනවත්
හරි එතකොට හිතට කිසි ආතතියක් නැද්ද නිරුද්ධ වුණාට පස්සේ මොකක්ද වෙන්නේ?
ඊට පස්සේ මට දෙන අවකාශය නැති වුණා කියලා ඊට පස්සේ මට මොකද දැනෙන්නේ? නැවත ටික වෙලාවකට අවකාශය පේනවා. ආය අවකාශයේ ඒක පොඩ්ඩක් වෙන්න ඒක විශාලට පැතිරියනවා. සමහර දවසට එක එක අතපය වල් පේනවා ඒව නිරුද්ධ වෙලා යනවා. මේ පහුගිය පරියන්කේදී ඔන්නේ සවකාසේ පෙනුණා ඊට පස්සේ ඒක තමයි අර දවාලක් වගේ පෙනුනේ ඊට පස්සේ ඒක නැති වෙලා ගියා ඊට පස්සේ නැවත අවකාශයක් පෙනුණා ඒක දිවුණ රූපයක් වෙන්න ගත්තා මට ඒ වෙලාවේ මගේ හිතට දැනෙන්නේ මගේ පින්තූරමයි මේ තියෙන්නේ කියලා. නමුත් මට අඳුර ගන්න බැරි වුණා. ඒකේ අතපය පැහැදිලි නැහැ.
හරි.
ඒ රූපත් නිරුද්ධ වෙලා ගියා. නැවත හිත සංසුන් වුණා. නැවත අවකාශයකට ගියා. එතකොට මට පැයකමාරක් තිස්සේ ඉඳලා මේ විදිහට තමයි කාලේ ගත වුණේ.
හොඳයි. දැන් පැයකමාරක් මම ඉන්න අවශ්‍ය නැහැ. ඊට වඩා අඩුවෙන් හිටියට කමක් නැහැ. ඔය කියන්නේ හිත සංසිඳුනහම හිස්සුනහම ඔය වගේ රූප පෙනෙන්න පුළුවන්. ඒ රූප වලට ඇලෙන්න යන්න එපා. ඒවට වටිනකමක් දෙන්න යන්න එපා. ඒක මම කියන්න යන්න එපා. ඒක අහවලා කියලා නමක් දෙන්න යන්න එපා. ඒක නිකම්ම සංඥාවක් විතරයි. ඒකයිලා හුදෙක් රූප සංඥාවක් විතරයි. ඒ නිසා ඒක නිකන් සම්පූර්ණයෙන්ම කිසිම වටිනකමක් නොදී අතල දාන්න. ඒ වෙනුවට එක්ක කයට ගන්න. එහෙම නැත්නම් අර හිස් බවට හිත ගන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. ඉතින් එතකොට නරකම නැහැ වගේ මටත් ඒ කියන්නේ තාම ඇත්තටම මට තෘප්තිමත් නැහැ මේ ලැබෙන තොරතුරු ගැන. කෙසේ නමුත් නිකන් අවබෝධයක් තුලින් හිත උපාදාන නොකර කොහෙවත් බහින් නැතුව කොහෙවත් පිහිටන් නැතුව ඉන්න තත්වයක් තියෙනවා නම් නරක නැහැ.
එහෙම හිත බැහැගන්න ස්වභාවයක් නෑ ස්වාමීන් වහන්සේ.
හරි.
මම පොඩ්ඩක් අනුගමනය කළ වාංශිකේ සත්පතාන සූත්‍ර දේශාවේ ඔය தත්ත්වය විග්‍රහ කරනවා. ධර්ම දේශනා. ඒ නිසා මම එහෙම හිත ඒක උපාදාන කරන්නේ ලීන தත්ත්වයට පත් වෙන නොදී.
හරි.
සමාධියාවට ලීන தත්ත්වයට පත් වෙනවා. නමුත් මම සතිමත් නිසා මට දැනෙනවා පෙල්ලේ වහතට වැදෙන
ස්වභාවය.
ඊට පස්සේ දෙතුන්සේ ඒ සමාල පරයන්කවලදී. එතෙන් අපට තේරෙනවා මේක වෙනවා කියන එක. මම අවබෝධයෙන් සතින් නිසා ඒක මගහැරල යනවා.
ඊට
පස්සේ කොහොම ඉන්න පුළුවන්.
හරි. නරක නෑ. ඒ කියන්නේ අවබෝධය තියෙනවා. තමන්ව බේර ගන්න පුළුවන්. අනතුරු වලින් වළක ගන්න දන්නවා. ඒක හොඳයි. ඉතින් ඒ නිසා මේ පරයන්කය හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න. ඒ කියන්නේ සමාධියට බර කරනවා. ඒ වගේ දැන් යම් පමණකට සමාධියට බර වෙච්ච ගතියක් මේ ප්‍රකාශවල තියෙනවා. හැබැයි ඉතින් අර සක්මන තමයි ඊටාම වටින්නේ. එහේ මේ නමුත් අර අපහසුතාවයක් තියෙන හින්දා ඒකෙන් ප්‍රයෝජනේ ගන්න තියෙන පොඩි ගැටලුවක් තමයි තියෙන්නේ. සක්මන කරද්දී අර වගේ ඒ දැනෙන දැනීම් වලට හිත පොඩ්ඩක් මුලින් දාන්න, හිත සංසුන් කරගන්න, සංසුන් කරගෙන බලන්න මේ හිත දැන් මොකක්වත් අරමුණකට නොදා අර ස්පර්යංකේදී අත්දැකින තත්ත්වය දැන් සක්මනේදීත් ගන්න පුළුවන්ද කියලා.
එහෙමයි. ඒ සිතුවිලි වෙනන කිසිම බාධාවක් නැහැ ස්වාමීන් වහන්සේ.
සක්මනේදී
පර්යංකේ දෙනකොට අර ලිඳක් ඇතුලේ තියෙන එක්සරයක් පානේ බොමෙ විශ්සක සිත පිළිසුදු වෙන ඇති මා අත්දැකීමෙන් ලබලා තියෙන ස්වාමීන්
වහන්සේ. හොඳයි.
පර්යංකයට වාඩි වුණාම අර නිදේ පාසි උඩට මතුවෙන වගේ හිතෙලි වැටනාම සිතුවිලි කෙලවරක් නැතුව ඇවිල්ලා එක පෑ භාගයට වැඩි සිතුවිලි පිළිසිතු කරන්න වුණා. ඒ දිහා බලලා ඊට පස්සේ තමයි පර්යංකේ අරමුණේ සිත ගියේ. මේ හුස්ම රැල්ල රහණය කරන කාලේ ඊට පස්සේ මම තේරුම් ගත්තා මේම සිතුවිලි නැති වෙලාම ගියා.
හොඳයි.
නමුත් දෙයට සිතුවිල්ලක් ආවත් ඒක බොඳ වෙලා යනවා. ඊට පස්සේ ගැටලුවක් නැහැ ස්වාමීන් වහන්සේ.
හරි. එහෙනම් ගැටලුවක් නැහැ. දැන් අපි දැන් තියෙනවා දැනුවත් ස්ටීමක් තියෙන්නේ. සිතුවිලි වලටත් එන්න දෙන්න ඒවා මේ එන්න නොදී බලෙන් මේ නවත්තගෙන ඉන්න එපා. ඒවටත් එන්න දෙන්න. හැබැයි ඒවට එහෙම යන්න දෙනවා. ඒවා සංස්කරණය නොකර ඒවට අත දාන්න නැතුව ඒවට හැඩදල දෙන්න නැතුව ඒවට පුජ්‍යලයෙන් ආරෝපණය කරන්න යන්න නැතුව පුළුවන් තරම් ඒවට ඔහෙ යන්න ඉඩ අරිනවා. ඒවා කෙනෙහි යම්සි විරාගී ආකල්පයකින් බලනවා. එහෙමනම් එහෙමනම් එතකොට වැඩි වෙලාවක් හිතේ සිතුවිලි රැඳෙන්නේ නැතුව ආයෙත් හිත අර නිශ්චල වේවි. ආයෙත් හිත පිරිසුදු වේවි. ආයෙත් අර හිතේ ඉඩ කඩ වැඩි වේවි.
එහෙම වෙනවා.
එහෙම
වෙනවා. අපි මේ ආයෙත් අවකාශයෙන් කොටත් යම් මේකින් සත්‍යයක් ගැනනොත් ඒ සත්‍යිත කණේමනෝ එතනින් යාට ඒක නෑ ඒක මොඳ වෙලා යනවා.
හරි.
දැන් ගෙත කවුරු හරි ආවත් ඒ ශබ්ද මට ගැටලුවක් නෑ. මම වීදේ කරන්නේ ඒ අතරතුර මගේ පරයන්කය මම මගේ වැඩේ කරගෙන යනවා.
හොඳයි. හොඳයි. දැන් ඔකට තව ටික එකතු කරන්න. දැන් සිතුවිල්ලක් එනකොට මේ සිතුවිල්ලේ මමෙක් ගැබ්බෙලා ඉන්නවාද? පුජ්‍යලයේ මෙතන ඉන්නවාද? මං කරපු වැඩක් සම්බන්ධයෙන් මාව උසවා තබන්න මම ඉන්නවා කියලා කියන්නද මේ සිතුවිල්ල එන්නේ? මගේ ಗುಣ වායනා ගායනා කරන්නද මේ සිතුවිල්ල එන්නේ කියලා අන්න ඒ වගේ පැති චුට්ටක් බලන්න. මොකද අපිට සිතුවිල්ල පහළ වෙනකොට අපි කරපු හොඳ වැඩක් අල්ලගෙන ආ මේක නම් මං හොඳට කරා මේකදී මං තමයි වැඩේ හරියටම කරේ කියලා. ඉතින් එහෙම නිකන් අපිව හුවා දක්වන්න සිතුවිලි එන්න පුළුවන්. ඉතින් ඒක ඇස්සේ තියෙනවා ආයෙත් අර සක්කාය දිට්ඨිය මතු කරන ගතියක්, ඒක උලුප්පන ගතියක් තියෙනවා. ඉතින් ඒවටත් අහු නොවි ඒ හිමීට ඒවානුත් බේරෙමින් ඒවා අතහරිමින් වාසය කරන්න තමයි තියෙන්නේ.
එහෙමයි.
හොඳයි.
හොඳයි. නැතුව මගේ මේ යන ගම්නේ අඩුවක් තියෙන එක මට
පැහැදිලි කරගන්න ඕන. හරි. දැන් නම් තේරෙන විදිහට එච්චරම ගැටලුවක් නැහැ. අර පරිස්සම් වෙන්න ඕනට වඩා සමාධියට බර කරන්න එපා පරයන්කේදී. හොඳයි. හොඳයි.
හරි. සම්මාසත්‍යමත් බව තමයි.
හරි.
කියන්නේ දැන් මට උමලා වෙලා දැඩි සමාධිමත් තත්වයක නෙමෙයි සතිමත් බව තමයි
මම ඉස්සරහින් තියෙන්නේ.
ගාගනේ
යන්නේ ස්වාමීන්
වහන්සේ.
හොඳයි හොඳයි. ඔන්නමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි එක් රැස කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායානුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමට නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තම් පස්සින් තුම් වන්දි තුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.